නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දතරෝ සම්මා හැම දිනාටම අදත් අපි අදිචිත්ත සික්ඛා දේශනා මාලාවේ තවත් මාතෘකාවක් නැත්නම් පාඩමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අපි පරචිත්ත විජානන හෙවත් චේතෝපරිය ඥානය පිළිබඳ සාකච්ඡාව නැත්නම් දේශනාව ආරම්භ කරන්න තියෙනවා. ඒකෙදි අපි මුලින්ම පරචිත්ත විජානන ඥානය චේතෝපරිය ඥානය හැඳින්නුවා. ඊට පසුව අපිට තිබුණා ඒ ද්විකයන් හඳුන්වන්නට. ඒ කියන්නේ ඒ පරචිත්ත විජානන ඥානයෙන් දැනගනු ලබන සිත් තියෙනවා. ඒ සිත් වර්ගීකරණය කරලා තිනවා දුකවලට. ඒ කියන්නේ දෙකේ කොටස් වලට ද්විකවලට. ඒ ද්වික අටක් අපිට හම් වෙනවා. ඒ කියන්නේ සිත් වර්ග 16ක්. ඒක සූත්‍ර පිටකේ අපිට මහා සතිපට්ඨාන සූත්‍රයෙන් තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අවශ්‍ය නම් අපිට උදාහරණයකට ඔය සූත්‍ර පිටකේ නිවන් මඟ විස්තර කරනකොට සිත් සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ණය ක්‍රමය තමයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ සහ ඔය චේතෝපරිය ඥානය හඳුන්වපු තැන්වල තියෙන සිත්වල විභාගය. ඒකදී අපි ලෝභ සරාග සිත් සදෝෂ සිත් ලෙස වීතරාග වීත දෝෂ සිත් ලෙසට සිත වෙනම ක්‍රමයකට තමයි වර්ගීකරණය කරන්නේ. ඒතර අභිධර්මයේ අපිට හම්බ වෙන සිත් 89 මේකේ ඇතුළත් වෙනවා. නමුත් මේක වෙනම ක්‍රමයකට වර්ගීකරණය. සාමාන්‍යයෙන් ඔය විදර්ශනා භාවනාව එම් උගන්වනකොට සහ භාවනාව කරනකොට මේ ක්‍රමයට අපි සිත් වර්ගීකරණය කිරීමට උනන්දු කරනවා. මොකද එතකොට ඒක පහසුවෙන් ඒ සිත් පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් නිසා. එතකොට දැන් සාමාන්‍යයෙන් යෝගීන්නුත් පරචිත්ත විජානන ඥානයෙන් සිත බලනකොට මේ විදිහට තමයි සිත් තේරුම් ගන්නෙ. අවශ්‍ය නම් ධර්මඥානය තියෙන කෙනාට අභිධර්මයේ දැක්වෙන පරිද්දෙන් සෝමනස්ස සහගත ඥා තිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ආදී ලෙසටත් සිත බෙද දකින්නට තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි සිතක් තේරුම් ගන්නකොට ඒකේ ලෝභය, ద్వේෂය, මෝහය ඊට පස්සේ ඒකේ අලෝභ දෝ සම්මෝහ නැත්තම් පිරිසුදු බව, කුසල බව, හැකිලිනු බව, විසිරුණු බව වගේ ලක්ෂණ වලින් තමයි සිත වර්ගීකරණය සිද්ධ කරගන්නේ. ඉතින් විදර්ශනාවේදී මුලින්ම ඒ ලෙසට සිත් වර්ගීකරණය කරගෙන තමන් සන්තකව සහ අනුන් සන්තකව පහළ වෙන සිත්. පසුව ඒවා නිස්සත්ත නිජීව ධර්ම ලෙස කන්ටම්ප්ලේට් කර, ඒ කියන්නේ මනසිකාර කරලා තේරුම් අරගෙන අනතුරුව ඒවායේ සංකත භාවය අවබෝධ කරගෙන පසුව ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නංවලා මනසිකාරයේ සම්මසනය සිද්ධ කරනවා. උදේවය බැලීමෙන් පසු ඒක තවත් ගැඹුරින් සම්මසනය සිද්ධ කරලා භංගයෙන් පස්සේ දිගටම ඒ ත්‍රිලක්ෂණය බලාගෙන යනකොට තමයි විපස්සනා ඥානයෙන් වර්ධනය වෙලා මාර්ගයට පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් ඒ සිත් පිළිබඳව දැනගෙන තිබීම වැදගත් වෙනවා. නමුත් මේක අනිවාර්යම නැහැ මේ තරම් ගැඹුරින් සිත් තේරුම් ගැනීම. නමුත් ඒක දේශනාවේ දක්වා තිබෙන නිසා එසේ දැනගෙන තිබීම යෝගාවචරයන්ට අනුන්ගේ සිත් බලනකොට ලොකු ප්‍රයෝජනයක් ඇති වෙනවා. සහ මේකම තේරුම් ගන්නට පුළුවන් වෙනවා මොනවාද අනාත්මය වටහා ගැනීමට. හේතුව දැන් විදර්ශන චේතෝපරිය ඥානයෙන් අනුන්ගේ සිත් බැලීම තුළින් වැරදි දෘෂ්ටියකට නොපැමිණ හුදු චිත්ත මාත්‍රයක් පමණයි තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ තුළින් විදර්ශනා භාවනාවට හරව ගන්නටත් අපිට හැකියාව ලැබෙනවා. අපි ගිය වතාවේ සරාග වීතරාග කියන සිත් වර්ග දෙක කතා කරා. සරාග සිත් කියන්නේ ලෝභ මූල සිත් කියන එකයි, ලෝභයේ සම්මුලෝභයේ මුල්කටගත් සිත් කියන එකයි. වීතරාග සිත් කියලා කියන්නේ ලෝභයෙන් තොර වූ සිත් කියන එකයි. එතනදී සියලු කුසල සහ අව්‍යාකෘත සිත් ඇතුළත් කරන්නට පුළුවන්. තවත් සමහර ආචාර්යවරුන්ගේ මතය හැටියට ද්වේෂ මූල සහ මෝහ මූල සිතුත් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. සදෝෂ සිතත් ඒ විදිහට තමයි විවරණය කරන්නේ. සමෝහ ද්විකය කියන එක තමයි දැන් අපිට තියෙන්නේ විස්තර කරගන්නට. එතකොට අපිට හම් වෙන්නේ සමෝහං චිත්තං වීත මෝහං චිත්තං කියන වර්ගීකරණය. සමෝහං චිත්තං කියනකොට මෝහේ සහිත සිත් කියන එකයි. වීත මෝහං කියලා කියන්නේ මෝහේ රහිත කියන එකයි. මෝහෙන් තොර කියන එක නැත්නම් මෝහෙට විරුද්ධ කියන එකයි. අපි ඉස්සරත් කතා කරා සමහර ආචාර්යවරුන්ගේ හැටින මෝහයට විරුද්ධ වීත රාගංකව රාගයට විරුද්ධ බව ගන්නට, වීත දෝසංකව ද්වේෂයට විරුද්ධ බව ගන්නට සමහර ආචාර්යව අදහස් කරන්නේ හුදු රාගේ නැති බවින්ම වීත රාග භව වෙනවා, ද්වේෂේ නැති බවින්ම වීත දෝෂ භව වෙනවා කියලා. එතකොට සමෝහයකෙත් ඒ විදිහට ගන්නට පුළුවන්. හැබැයි සමෝහං චිත්තං කියනකොට මෝහේ සහිතයි කියන එක. මෝහේ සහිතයි කියනකොට අර්ථ දෙකකට අපිට ගන්නට පුළුවන්. මූල අතුරෙන් මෝහයේ සමග පමනක් යෙදෙන සිත් කියලා සහ මෝහයේ සමගම යෙදෙන සිත් කියලා ක්‍රම දෙකකට විවරණය කරගන්නට පුළුවන්. හැබැයිතර මෝහය මූල අකුසල මූල අතුරෙන් මෝහයේ සමග පමනක් කියලා ගත්තොත් මෝහේන ඒව සහ මෝහේන ඒව කියලා ගත්තම ඒක ගන්න වෙනවා. මේ කියන්නේ ඒ නිර්වචනයට අපි යමු. මෝහේ සමග පමනක් අකුසල මූල අතුරෙන් මෝහේනේව වත්තති කියලා සමෝහං කියලා ගත්තම එතන ඉදීන්නේ මෝහ මූල සිද්දක විතරයි. අපි ධර්මයේ ඉගෙන ගන්නවා උද්දච්ච සම්ප්‍රයුක්ත සිත සහ විචිකිච්ඡා සිත කියලා මෝහේ සමග පමනක් යෙදෙන සිත්, ඒ කියන්නේ මූල අතුරෙන් අකුසල මූල අතුරෙන් ඒවා සමෝහ සිත් කියලා ගන්නවා. නැත්තම් මෝහේ සමග මෙදෙන සිත් කියලා ගත්තම සියලු අකුසල සිත් ගන්න පුළුවන්. මොකද කිසිදු අකුසල සිතක් මෝහෙන් තොරව පහළ වෙන්නේ නැති නිසා. ඒතකොට සමෝහ චිත්තය කියන එකේ අපිට එනවා මෝහ මූල සිත් දෙකයි. ඊට පස්සේ අපිට ඕනනම් සියලු අකුසල් සිත් 12ම ගන්නට පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකම වළංගු නිසා වීත මෝහ ගණනට වැටෙන්නේ කුසල සහ අභ්‍යාකත සිත් පමණයි. එතකොට කුසල ගත්තම සිත් 21යි, අභ්‍යාකත ගත්තම විපාක 36යි, ක්‍රියා 20යි. හරිනේ? මේ තමයි සාමාන්‍යයෙන් ඒ විවරණය. දැන් අපි බලමු කොහොමද මේ සමෝහසිත කියන එක විවරණය කරලා තියෙන්නේ. සමෝහ කියනකොට මෙතන හැමතිස්සෙම පද විග්‍රහය පාලි දන්නාය සඳහා කරන්නේ සහ මෝහ කියන පද දෙක අපිට ඇතුළත් වෙනවා. හැබැයි මේ සහ මෝහ කියන එකේ සහ කියන එක, සහ කියන්නේ together කියන එකයි සමග කියන එකයි. අපි දැන් සහ කියනකොට ඔහු සහ මම කියනකොට වගේ අදහසක් එනවා. මෙතන පාලියේ සහ කියනකොට සාමාන්‍යයෙන් අර්ථ ගන්නේ සමග කියන අර්ථයෙන්. සමග. එතකොට අපි මේ සහ කියන පදය මෝහේ සමග පවතිනවා කියන එක අදහස් කරලා තියෙන්නේ. ඒ සහ කියන පදයේ යොදන තැන අනුව අර්ථය වෙනස් කරගන්නට පුළුවන්. දැන් සමහරට පාලි ඉගෙන ගත්තට හිතෙන්න පුළුවන් පාලිවල පදයේ යොදන තැන වැදගත් වෙන්නේ නැහැ, අර්ථය එකමයි නේද කියන්නේ. සමහර තැන්වල ඒක වැදගත් වෙනවා. සමහර තැන්වල දැන් ජෙනටිව් කෝස් ක්ලෝස් එක කියන්නේ අපි චට්ටි විභක්ති වගේව ගත්තම ඒක යොදන්න ඕන තැන් තියෙනවා. ඒක අපිට කැමති තැන්වල යොදලා අර්ථ ගන්නට සුදුසු නැහැ. ඒතකොට අර්ථය විකෘති වෙනවා. ඉතින් ඒ වගේ මේ මෙතනදී මේ සහ කියන නිපාතය යොදන තැන අනුව අර්ථය වෙනස් වෙනවා කියලා දැනගන්න. සමෝහං චිත්තං මෙම් පදය ක්‍රම දෙකකට විස්තර කර හැක. සමෝහ ද්විකේ. පළමු ක්‍රමය සමෝහං චිත්තං මෝහ මූල සිත් දෙක. අන්‍ය අකුසල සිත්වලද මෝහය සම්ප්‍රයුක්තව පැවතුනද මෝහ මූල සිත් දෙකෙහි පමණක් මෝහය තවත් අකුසල මූල සමග මිශ්‍ර නොවී පවතී. අකුසල මිශ්‍ර නොවෙතර අනිත් දැන් මෝහය කියන එක හැම අකුසල සිතකම තිබුණට මෝහ මූල සිත්වල අනිත් මූල සමග මිශ්‍ර වෙන්නේ නැතුව තනිව පවතිනවා. එබැවින් අකුසල මූල අතුරෙන් මෝහය පමණක් පවතින සිත් සමෝහ සිත් ලෙස සලකා ඇත. අකුසල මූල ගත්තම අපිට හම්බ වෙනවා ලෝභ දෝෂ මෝහ කියලා තුනක්. ලෝභ දෝෂ මෝහ මේවා අතුලින් මෝහේ පමණයි මෙතන ගන්න. මෙහෙ පමණයි ගන්න. ඒ නිසා එබැවින් අකුසල මූල අතුරෙන් මෝහේ පමණක් පවතින සිත් සමෝහ සිත් සලකා ඇත. මෙය sorry පාටිපුද්ගලික ණය ලෙසද ආවේනික ණය ලෙසද හඳුන්වනු ලැබේ. පාටිපුද්ගලික නැත්තම් ආවේනික ණය ලෙස හඳුන්වනවා. මෙම ණය ක්‍රමයට අනුව සමෝහ යන්නේ පද විග්‍රහය වන්නේ අකුසල මූල සංඛාතේසු, ඒ කියන්නේ අකුසල මූලයන් අතුරෙන් හරිනේ අකුසල මූල නම් වූ දේවල් අතුරෙන් සහ මෝහේ නේව වත්තති සමෝහං මෝහේ සමග සහ මෝහේ නේව. ඒ කියන්නේ මෝහය සමග පමනක් කියන එක අදහස් කරනවා. ඒක සිංහලෙන් කියද්දී ටිකක් අපහසු වෙනවා. අකුසල මූල සංකාතේසු සහ මෝහේ නේව. අකුසල මූලයන් අතුරෙන් මෝහය සමග පමනක් කියලා ගන්න. එතකොට ලෝභ මූල, ද්වේෂ මූල සිත් ඇතුළත් වන්නේ නැහැ. දැන් අභිධර්මයේ දන්නේ නැති අයට කිව්වොත් එහෙම ලෝභ මූල සිතෙහි ලෝභය මෝහය කියන දෙකම තියෙනවා. මොකද අපිට සැබවින්ම ලෝකයේ තියෙන කිසිදු අරමුණක් රජනීය නැහැ, ඇලිය යුත්තක් නැහැ. ඒ කියන්නේ රජනීය බවක් ඇලිය යුතු, ඇලීමට හිතකර බවක් තියෙනවා හැම මේ හොඳ ධර්මවල, විශේෂයෙන් ඉෂ්ට ධර්මවල. හැබැයි ඒකට ඇලෙනවා නම් ෆන්ඩමෙන්ටල්, ඒ කියන්නේ ගැඹුරු ක්‍රමයෙන් ගත්තොත් එහෙම ඇලීමට සුදුසු බවක් ඒවායේ නැහැ. ආර්ය සත්‍ය ක්‍රමයෙන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ ඇලීම, එතකොට අපිට කියන්න වෙන්නේ ඒ ඇලෙනවා නම් ඒක පිළිබඳ නොදැන්න කමකුත් අපේ సంతානය තුළ තිබිලා තියෙනවා. සැබවින්ම ඒක පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ඒ අරමුණ ගැන තිබුණා නම් අපි ඒ අරමුණට ඇලෙන්න යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ලෝභයේ තියෙන සිත්වල මෝහයත් පවතිනවා. ද්වේෂයක් තියෙනවා නම් සමහර අය තිනවා මොකද දෝෂණීය අරමුණු, ගැටියන පටිගණීය අරමුණු, ගැටෙන්නට සුදුසු අරමුණු, අප්‍රිය අරමුණු, ඊට පස්සේ අමනාප අරමුණු, බියජනක අරමුණු තියෙන්නට පුළුවන්. දෝෂණීය අරමුණු. එතකොට ඒ දෝෂණීය පටිගණීය හැපෙන්නට සුදුසු අරමුණු ගත්තම ඒවල සාමාන්‍යයෙන් ද්වේෂය, භය හැපෙනවා. ඒක සාමාන්‍යයි. එතකොට දැන් අපි තුමා අතිශය භයානක විરૂප බියජනක යක්ෂ රාක්ෂ රූපයක් හැමසලකු ඒවා ඒ රූපයක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් බය උපදින එක සාමාන්‍යයි. හැබැයි ගැඹුරින් විමසුවාට පස්සේ එතන තියෙන්නේ තම සතර මහා ධාතුවක්, වර්ණ ධාතුව, ඊට පස්සේ ඒ සත්‍ය වුණත් විඥාන ධර්ම ටිකක්. එතකොට ගැඹුරින් විමසුවාම ආර්ය සත්‍ය ක්‍රමයෙන් ගත්තොත් ඒකේ හුදු සත්‍වේ පුද්ගලෙක් නෑ, ධර්ම ධාතු ටිකක් තියෙනවා. ඊට පස්සේ තවත් ක්‍රමයකින් බැලුවම ආර්ය සත්‍ය ගැඹුරටම යන්නේ නැති වුණත් ඒ බියවීම අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක තවත් ලෝකේ සත්‍වේ, ඒක තවත් එක දෙයක් කියලා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම රජනීය අරමුණක් අපි ආර්ය සත්‍ය ක්‍රමයට නොගියත් ඒකට ඇලුනොත් එහෙම ඒක විනාශ වෙන නිසා, ඒක දවසක නැති වෙන නිසා ලස්සන අරමුණක් වුණත් ඒකට ඇලුනා කියන්නේ අපි යම් කිසි දුකකට දවසක ප්‍රාප්ත වෙන්නට නියමිතයි. ඒ නිසා ඒ ලෝභයේ තියෙන හැම සිතකම මෝහයේ තිබිය යුතුයි, ද්වේෂයේ තියෙන හැම සිතකමත් මෝහයේ තිබිය යුතුයි. හරිනේ? දැන් ලෝභ, ද්වේෂ කී, ද්වේෂය, ලෝභය කවදාවත් තනිව හටගන්නේ නෑ. හැබැයි සමහර අවස්ථා මෝහය එකමයි හටගන්නේ. ඒකට ලෝභයටයි ද්වේෂයට පවතින්නට බැහැ මෝහයෙන් තොරව. මෝහයට පුළුවන් සිතක ලෝභ ද්වේෂ වලින් තොරව පවතින්නට. ඒ කියන්නේ සමහරට තනිකර මුලා භාවයක් එන්නට පුළුවන් ඇලීමක් ගැටීමකින් තොරව. ඒ මුලා භාවය හේතු කරගෙන එක්කෝ අපේ ධර්මයේ හැටියට සැකයකට යනවා, හිමත් නැත්තම් කලබල වීමකට, නොසන්සුන් බවකට, උද්ධච්චයකට යනවා. ඒක මේක තමයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට මෝහ අකුසල මූල අතුරෙන් මෝහය සමග පමනක් තියෙන සිත් තියෙනවා. ඒකට කියනවා මෝහ මූල සිත් කියලා. පාටිපුග්ගල ණය ලෙසද, ආවේනික ණය ලෙසද හඳුන්වනවා. අකුසල මූල සංඝාතේසු සහ මෝහේනේ වත්තතිති සමෝහං. අකුසල මූලයන් අතුරින් මෝහයම සමග පවතින සිත් සමෝහ නම් කියයි. මින් අදහස් වන්නේ අකුසල මූලයන් අතුරින් මෝහය සමග පමණක් එදින සිත් කියයි. මෙහි අවධාරණය කර ඇත්තේ මෝහ යන පදය. මෝහය තමයි අවධාරණය කරන්නේ. මෝහයම සමග කියලා. මෝහය සමගම කියන මෝහයම සමග කියලා තමයි අවධාරණය කරන්නේ. දෙවෙනි එක ගත්තොත් අකුසල සිත් 12ම ගන්න කොහොමද කියන්නේ? සියලු අකුසල සිත් සමග මෝහය සම්ප්‍රයුක්ත නිසා සියලු අකුසල සිත් සමෝහ චිත්ත යන පදෙහි සංග්‍රහ කළ හැකිය. මෙම ණය ක්‍රමයට අනුව සමෝහ යන්නේ පද විග්‍රහය වන්නේ සහේව මෝහේන වත්තතිති සමෝහං. එතකොට ඒව කියන පදය ඉස්සල්ලා කියාවේ සහ මෝහේන ඒව. දැන් එන්නේ සහ ඒව මෝහේන. හරිනේ? ඒව කියන අවධාරණය. මෙතන අවධාරණය කරන්නේ මෝහ කියන පදය. මෙතන අවධාරණය කරන්නේ සමග කියන එක. හරිනේ. ඒතොර ඒ නිසා ඒව පදය සහ විශේෂයෙන් ඒව පදය සහ පදය. ඒතොර ඒව පදයේ යොදන තැන අනුව මෙතන අර්ථය වෙනස් වෙලා තියෙනවා. බලන්න ඒක පාලි වල විශේෂ එකක්. එහෙම ඒ නිසා අපි පාලි ඉගෙන ගන්නකොට මතක තියාගන්න කැමැති කැමැති තැන පද හැමතිස්සෙම යොදන්නට බෑ. සාමාන්‍යයෙන් උක්තිය ආක්තියතේ වගේ උක්තිය කර්මයේ වගේ අපිට එහෙට මෙහෙට දාන්නට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හැම පදයක්ම අපිට කැමැති පරිදි යොදන්නට බෑ. මොකද එහෙම අර්ථය වෙනස් තැනකට යනවා. ඒ නිසා මෙම ණය ක්‍රමයට අනුව සමෝහ යන්නේ පද විග්‍රහය වන්නේ සහේව මෝහේන වත්තති සමෝහං. සහේව මෝහේන මෝහේ සමගම පවතින සිත්. අරක මෝහයම සමග කියලා කියන්නේ මෝහයම සමග අකුසල මුල් අතර මෝහයම සමග. මේක මෝහේ සමගම සමගම කියන අර්ථය ගන්න. හරිනේ. ඒව කියන්නේ ම අවධාරණ අර්ථය. මෝහේ සමගම පවතින සිත් සමෝහ සිත් නම් කියයි. මින් අදහස් වන්නේ මෝහේ සමග යෙදෙන සිත් කියයි. මේ ආද අවධාරණය කර ඇත්තේ සහ යන නිපාත පදයයි. එයින් මෝහේ සමග යෙදීම අවධාරණය කර ඇත. එනම් මෝහේ සමග ඒකාන්තයෙන් යෙදෙන සිත් අදහස් වේ. අනිවාර්යයෙන්ම සමගම යෙදෙනවා. හරිනේ. ඒතර ඒකාන්තයෙන් මෝහේ සමග යෙදලා අකුසල සිත් 12ම ගන්න වෙනවා. මොකද අකුසල සිත් ගත්තම ලෝභයේ සහ මෝහයේ සමග සිත් 8ක් යෙදෙනවා. දෝෂයේ සහ මෝහයේ සමග 2යි, මෝහයේ සමග 2යි, ඔක්කොම අපිට හම්බ වෙනවා 12ක්. හරිනේ. මේ 12 අකුසල සිත් වල අනිවාර්යයෙන් මෝහයේ දෙන නිසා. එතකොට අකුසල 12ම ගන්නවා. හරිනේ. මෙන් අවධාරණය කර ඇත්තේ සහ යන නිපාත පදයේ. එයින් මෝහයේ සමග යෙදීම අවධාරණය කර ඇත්තේ නම් මෝහයේ සමග ඒකාන්තයේ දෙන සිත් අදහස් වේ. වීත මෝහ චිත්තං යන සියලු කුසල සහ අභ්‍යාකත සිත් කියන ඒවයි. පැහැදිලි. මේකෙදී අර ද්වේෂ මූල සිත් ආදී ඉවත් කරන්නේ නැහැ. මොකද මේක මේ ආචාර්ය මතයක් ලෙස එන ක්‍රම දෙකක් නෙවෙයි. මේ ක්‍රම දෙකම තේරවාදී පිළිගත්ත මත දෙකයි. ඒ නිසා එතකොට මෝහය සමෝහ කියන චිත්ත පදය ක්‍රම දෙකටම විස්තර කරනවා. අතිරි සීරු සිත් ටික වීත මෝහ කියන ගණයට යනවා. සංකිට්ත ද්විකය. සංකිට්තං චිත්තං කියනකොට තීන මිද්දේට අනුව පවතින ඒට අනුගත වූ තීන මිද්දේ සමග සම්ප්‍රයුක්ත වූ අකුසල සසංකාරක සිත් පහ. තීන මිද්දේ සමග අනුව පවතින ඒට අනුගත වූ සංකිට්ත කියන හැකිලුණා කියන එක. අරමුණේ හැකිලෙනින් පවතින නිසා එම සිත් සංකිට්ත නමින් හඳුන්වනවා. අරමුණේ හැකිලෙනවා. ඒ කියන්නේ පහු බහිනවා අරමුණේ. කම්මැද උදාහරණයට අපි කම්මැලි කියලා කියනකොට කවුරු හරි කියනවා එන්න යන් අපි නාන්නට කියලා කියනවා. එසම මට කම්මැලි කියනවා. ඒතර නානවා කියන එකයි අපි පහු බහින ගැති. පහු බහින් හැම එකක්ම තීන මිද්ධිය කියලා එකක් නෙවෙයි. දැන් උදාහරණයකට කුසලයක් කරන්න සමහරට පහු බහැලා අපි එන්නට පුළුවන්. ඒක ඉතින් අර මේ වෙලාවේ කරන්න අමාරුයි කියලා පහුබද රහතන් වහන්සේගෙත් පහුබහින අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගෙත් සසංකාරික සිත් කියලා එකක් තියෙනවනේ රහතන් වහන්සේගේ ක්‍රියා සිත් අතර. ඒ නිසා පහුබහින් සියල්ලක්ම තීන මිද්දෙන් කියලා නැහැ. නමුත් තීන මිද්දෙන් අනිවාර්යෙන් හකුල හැකිනවා කියන වෙන විදිහකට පහුබහිනවා අපි ආරමුණෙහි. නැත්තම් හැකිලෙනවා. හැකිලීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක ඕන් නැහැ වගේ නිකන් ඇඟීමක් අපිට එනවා. එතකොට සසංකාරික සිත් කියලා ගන්න. එතන අනුගත වූ තීන මිද්දේ සමග සම්ප්‍රයුක්ත වූ අකුසල සසංකාරක සිත් පහ. ලෝභ මූලයේ 4කුයි, ද්වේෂ මූලයේ 1කුයි කියන සිත් පහ. අරමුණේ හැකිලෙමින් පවතින නිසා එම සිත් සංකිට්ත නමින් හඳුන්වනවා. සංකිට්තයි කියලා කියන්නේ අර මොනවද කියන්නේ ඒකට shrinking වගේ නිකන් හැකිලෙන සිතක් කියන එක. ඈ අරමුණේ හැකිලුණා කියන එක. විකිට්ත චිත්තං කියලා කියන්නේ විකිට්ත කියන්නේ විසිරුණා කියන එක. විසිරුණු සිත. විකිට්තං චිත්තං උද්දච්චයට අනුව පවතින ඒට අනුගත වූ උද්දච්චය සමග සම්ප්‍රයුක්ත වූ අකුසල සිත් 12. එසේත් නොමැති නම් උපකාරක ප්‍රත්‍ය ලැබීම නිසා උද්දච්චය බලවත්ව පවතින අකුසල සිත් 12 වෙනවා. ඒතර විකිට්ත කියන්නේ විසිරුණා කියන එකයි. අකුසල සියලු අකුසල සිත්වල උද්දච්චය දෙනවා. උද්දච්චය සර්ව අකුසල සාධාරණ චෛතසිකය. එහෙමත් නැත්නම් උද්දච්චය බලවත්ව පවතින අකුසල සිත් ගන්නට පුළුවන්. ඒතකොට සංකීර්ත දෙකෙන් කුසල විපාක සිත් ඇතුළත් කරලා නැහැ. ඇතුළත් කරලා තියෙන්නේ අකුසල සිත් විතරයි. ඒනොත් තීන මිද්දේ අනුගත ඒවා සංකීර්තයි, උද්දච්චයේ සමග යෙදෙන විකීර්තයි. ඒතකොට තීන මිද්දේ යෙදෙන ඒවා උද්දච්චයේ සමගත් යෙදෙන නිසා විකීර්ත ගණයට ගන්න පුළුවන්. බලවත් උද්දච්චයක ගත්තොත් එහෙම තීන මිද්ද සිත් ටික අයින් කරන්න වෙනවා. පේන හැටියට මට පෞද්ගලිකව හිතන්නේ එහෙම. ඒතො මොකද බලවත් උද්දච්චය තීන මිද්දේ නැහැ. තීන මිද්දේදී හකුලන ගතිය තියෙන නිසා. හරි. ඊට පස්සේ මෙය සප්‍රදේශ දුකේකි. හරිනේ, මේ සප්‍රදිශ දුකයක් කියන්නේ මේකේ සියලු සිත් අන්තර්ගත කරලා නැහැ. මහග්ගත දුකේ කියන එක ඉතා වැදගත් එකක්. මහග්ගතං චිත්තං කියන්නේ මහග්ගත කියන එකේ අර්ථය තමයි මහත් භාවයට ගිය කියන එක. ගත කියන්නේ ගියා කියන එකනේ. මහා කියලා කියන්නේ මහත් භාව, විශිෂ්ට භාවයට, විශාල භාවයට, උතුම් භාවයට ගියා කියන එකයි. එතකොට මහග්ගත චිත්තං කියවම රූපාවචර සහ අරූපාවචර සිත් 27ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන 15ක් තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන පහක් තියෙනවානේ. අපි ගත්තොත් ප්‍රථම, ဒုတိය, තෘතිය, චතුර්ථ, පංචම කියලා. අපි අධිචිත්ත සික්ඛා පාඩමේ ඉගෙන ගත්තේ චතුර්ක ණය ක්‍රමෙන් අපි ඉගෙන ගන්නේ. සමති ඉගෙන ගන්නකොට විශේෂයෙන් තමයි පංචක ණය ක්‍රම, අභිධර්ම ඉගෙන ගන්නේ පංචක ණය ක්‍රම. අභිධර්ම ක්‍රමෙට තමයි මේකේ සිත් ටික විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ධ්‍යාන පහක් තියෙනවා. ඒ ධ්‍යාන පහ කුසල වෙන්න පුළුවන්. ඒක විපාක පහයි 10යි. රහතන් වහන්සේට 15 වෙනවා, ක්‍රියා 15යි. ඊට පස්සේ අරූපාවචර ගත්තම ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියලා හතරක් තියෙනවා කුසල. ඒකෙම විපාක හතරක් තියෙනවා. ඒකෙම ක්‍රියා හතරක් තියෙනවා. 12යි. එතකොට 15යි 12යි 27යි. 27 තමයි ධ්‍යානසිට කියලා කියන්නේ. ඒවට ඔක්කොම කියනවා මහග්ගත කියලා කියනවා. ඇයි මහග්ගත කියලා කියන්නේ? ලෝකෝත්තර සිත් මහග්ගත කියලා විවහාර කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. බලමු අපි. සිතක් මහග්ගත වෙන නම් තුන් ආකාරයකින් ලැබෙනවා. මොනවද පළවෙනි එක? කෙලෙස් විස්කම්බණය කිරීමට සමර්ථ භව. කෙලෙස් විස්කම්බණය කරනවා. මේ මහග්ගත සිත් වලින් කෙලෙස් විස්කම්බණය කරනවා. යටපත් කරනවා. ගැඹුරින් යටපත් කරනවා. දීර්ඝායුෂ්ක කිසිදු විකලත්වයක් නොමැති බ්‍රහ්මාත්ම භව සංඛ්‍යාත උසස් ඵල ලබා දෙනවා. විපුල ඵලතා උසස් ඵල ලබා දෙනවා. දීර්ඝායුෂ්කයි පරිපූර්ණයි නේද? ඒ පරිපූර්ණද? දැන් උදාහරණ කෙනෙක් ඉදන් බලන බ්‍රහ්මාත්මක ගාන ජීවහා කාය නැහැ කියලා සාමාන්‍යයෙන් ඒක විකලත්වයක් ලෙස සලකන්නේ නැහැ. ගාන ජීවහා කාය නැත්තේ ඒ ඒවා උපදවන තෘෂ්ණාව යටපත් කරපු නිසා. ඉතින් පරිපූර්ණ ආත්ම භාව ලැබෙනවා ඒ කට්ටියට. දීර්ඝායුෂ කිසිදු විකලත්වයක් නොමැති බ්‍රහ්මාත්ම සංගත. සමහරවිට සමහර බ්‍රහ්මියෝ පරිපූර්ණ ආයුෂය ගෙවන්නේ නැහැ. එම අවස්ථාව තියෙනවා. දැන් සම්පූර්ණ ආයුෂය ගෙවනවා කියලා එකක් නෑ බ්‍රහ්මියෝ අතරමැද චුත වෙනකොට. දැන් හොඳම ડોක්ටරින් එකෙන් තියෙන හොඳම උදාහරණය තමයි මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කතාව. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බද්ද කාපිලානියයි දෙදෙනාම පෙරාත්ම භාවයක කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ පහළ වෙච්ච අබුද්ධෝත්පාද කාලයක, පසේ බුදුවරු ඉන්න කාලයක උන්වහන්සේලා ඒ දිනම රජ කෙනෙකුයි බිසෝකුයි වෙලා ඉඳලා හොඳින් දම්පින්කම් කරලා දෙන්නම අන්තිමට ඒ පසේ බුදුරට උපස්ථාන කරලා උන්වහන්සේලා පිරිනමම් පෑවට පස්සේ දෙදෙනාම කාලක්‍රියා කරලා ඒ ධ්‍යාන බලයෙන් බ්‍රහ්මලෝක පරායන වුණා. බ්‍රහ්මලෝක ඉපදුනාට පස්සේ එතනින් දැන් සාමාන්‍යයෙන් යටම බ්‍රහ්මලෝකයේ ගත්තත් බ්‍රහ්ම පාරිසජ්ජයේ අසංඛේය කල්පෙන් තුනෙන් එකක් තියෙනවා. අසංඛේය කල්පය කියන එකේ අන්තර කල්ප 20ක් ලෙස ගත්තොත් අපි කතා වස්තු අටුවාවේ ක්‍රමයට එතන 6ක් 6මාරක් වගේ යනවා. ඊට පස්සේ ආයෙත් 6න් 3 එකක් වගේ යනවා. ඊට පස්සේ ඊළඟට 3 එකකුත් නෙවෙයි. ඔව්. 6න් 3න් 2ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ තව එකක් තියෙනවායි මහා කල්ප 64යි කියලා ගත්තොත් මොන මතක 64ක් කියලා ගත්තොත් එතකොට අන්තර්කල්ප 20 ගානක් විතර 20ක් විතර 21ක් වගේ ඉන්න පුළුවන් වෙනවා. එතකොට හැබැයි මේ මහාකාශ්‍යප ප්‍රසන්න හංසේ බද්ද කාපිලානියයි බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඊළඟ අන්තර්කල්පේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් උපදින්නට ප්‍රථමයෙන් මනුලෝ උපදිනව අවුරුදු කීපයකට කලින්. එතකොට උන්වහන්සේලා සම්පූර්ණයෙන් මේ බ්‍රහ්ම ආයුෂය කිසිම තලයක ගෙවලා නැහැ. අහා පල්ලේ හැම තලෙවත් දිරන නැහැ. ඒ නිසා ඒක ධර්මතාවයක් ලෙසෝ කොහොම හරි එවුන් චුත වෙලා තිබෙනවා. ඒ නිසා දැන් බ්‍රහ්ම සම්පූර්ණ දැන් උදාහරණයකට ලෝක විනාශය සිද්ධ වෙනකොටත් ඒ බ්‍රහ්මයෝ සම්පූර්ණ ආයශයෙන් නොගෙවා ඒ වලින් චුත වෙනවා. ඒ සමහර බ්‍රහ්ම තලවල. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා කියලා අනිවාර්යෙන් මුළු ආයුෂයම ගෙවනවා කියලා එකක් නෑ. ඔය පූර්ව නිවාස අනුස්මතියෙන් පෙර භවයන් බලන ස්වාමීන් වහන්සේලා අපවා කියලා තියෙන එක තමයි සමහර ආත්ම භවවල පරිපූර්ණ ආයුෂයෙන් නොගෙවා උන් බ්‍රහ්ම තලවලින් චුත වෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට මේ හැබැයි දීර්ඝායුෂක දෙවියන්ට වඩා ඉතින් සාමාන්‍ය දීර්ඝ කාලයක් වාසය කරනවා. ඉතින් දීර්ඝායුෂක ආත්ම භවයක් කිසිදු විකලත්වයක් නොමැති බ්‍රහ්මාත්ම භව සංඛ්‍යාත උසස් ඵල ලබා දෙන බව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඒතර කෙනෙක් හිතන්න පුළුවන් අපි බ්‍රහ්ම ලෝකෙට ගියොත් මෛත්‍රී බුද්ධ ශාසනය කරා. එහෙම සාමාන්‍යයෙන් ඉතින් අන්තර කල්පය ගත කරන්න පුළුවන් බව තමයි පේන්නේ. ඒ කියන්නේ ඒ වගේ අතරමැද බුද්ධ ශාසනයක් කිට්ටු කල් ඒ කියන්නේ ඒ වගේ අඩුම තරමේ අන්තර්කල්පයක්වත් සාමාන්‍යයෙන් ගත කරන බවක් කියලා එකක් තියෙනවා අපිට දැනෙන තොරතුරු අනුව. එහෙම නැත්නම් බ්‍රහ්මත්ම භාවයේ ටිකක් වැඩක් නැති වෙනවා ඕන වෙලාවක චුත වෙන පුළුවන්. නමුත් සම්පූර්ණ පරිපූර්ණ ආත්ම භාවයම ගෙවනවා කියලා එකක් නැහැ. ඉතින් ඒකට හොඳට බලවත් ලෙස ධ්‍යානය පොදවාගෙන සිටියොත් ඉතින් ගොඩක් වෙලාවට දීර්ඝ කාලයක් වාසය කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දීර්ඝ సంతානයක් ඇති බව හේවත් බොහෝ කල නොකැඩි පරම්පරා වශයෙන් පවතින බව. මේ මහග්ගත සිත් හටගත්තම බොහෝ කල පවත්වන්න පුළුවන්. විශේෂයෙන් ඔය සමාපත්තියකට එහෙම සමවැදිලා දීර්ඝ දවස් ගණන් ඒ සිතෙම ඉන්නට පුළුවන්. දැන් කාමාවචර ජවන සිතක එහෙම ඉන්නට බෑ. ඒක ජවන හතක් අවසානයේදී නැවත භවංග පතනය වෙනවා. එතකොට මේ අදිචිත්ත සික්ඛාවේදී අපි දිනු කරන එකක් තමයි මේ ධානයේ උපදවා ගත්තට පස්සේ ඒ ධාන සිතෙන් බොහෝ කල ඉන්නට පුළුවන්. බොහෝ කල යනට පුළුවන්. ඒ ජවන හතෙන් භවංග පතනය වෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා දීර්ඝ సంతාන ඇති බව. මේ හැම එකෙම මහත් භාවයේ තමයි කියන්නේ. දීඝ సంతානේ මහත් විපුල ඵලත මහත් වූ විශිෂ්ට ඵල ඇති බව සහ කෙලෙසයන් ගැඹුරින් මේ විස්කම්මණය කරන්නට යටපත් කරන්නට සමර්ථ බව මේ හැම එකෙම මහා භාවයේ කියවෙනවා. කියනද ලක්ෂණ නිසා මහත් භාවයට ගිය සිත් මහග්ගත නම් වේ. මහග්ගත කියන්නේ ගියා කියන එක. කෙලෙස විස්කම්මන සමත්තතහය විපුල ඵලතහය දීඝ సంతානතහයච sorry මහන්ත භවං ගතං මහග්ගතං මහත් භාවයට ගිය සිත් මහග්ගත සිත් කියලා හඳුන්වනවා. ඊට කියන ද ලක්ෂණ තුනම රූපාවචර සහ අරූපාවචර කුසල සිත්වල ඇත. කුසල සිත්වල රූප අරූප කුසල සිත් ඔය තුනම තියෙනවා. කෙලෙස් විස්කම්මණය කරන්න සමර්ථයි. දීර්ඝාෂ් ආත්ම භාවයක් ලබා දෙනවා. බොහෝ වෙලා සමාපත්තිය ඉඳලා ඒක පවත්වන්නට පුළුවන්. ඒ නිසා මේ කියපු තුනම කුසල සිත්වලට ඇත්තේ. රූපාවචර රූප අරූප ක්‍රියා සිත්වල ඇත්තේ දීඝ సంతාන භවේ පමණි. මොකද කෙලෙස විස්කම්මණය කරන්න දෙයක් නැහැ නේ රහතන් වහන්සේට. ඊට පස්සේ විපුල ඵල කියලා අමුතු අලුතෙන් ප්‍රතිවිපාකයක් නැත්තම් ඵලයක් ලබා දෙනවා කියලා එකකුත් නැහැ. දීර්ඝ సంతාන ඇති බව තියෙන මොකද රහතන් වහන්සේටත් බොහෝ වෙලා සමාපත්තියේ ඉන්නට පුළුවන් නිසා. ඒවාම උසස්. ඊට පස්සේ රූපාවච රූපාරූප විපාක සිත්වල දීඝ సంతාන භාවය ඇත තියෙනවා. මොකද භවාංග සිත ලෙස පහළ වුණාම ඒක මොකද ඒවා කරන්නේ පටිසන්ධි භවාංග චුතිකෘත්‍යයන් පමණයි. කෘත්‍ය තුනයි. එතකොට ඒකෙන් ඒ කෘත්‍ය කරන්නේ බොහෝ කල්ප ගණන් මේ තියෙන්න පුළුවන්. මොනවද මේ භවාංග සිත් චිත්ත සන්ත දීඝ సంతාන භාවය හොඳට තියෙනවා. ඒක දීඝ సంతාන භාවයේ තියෙනවා. ඒ වගේම ඒවාම උසස් ඵල වෙන බැවි. විපුල ඵලතාවයේ දේවයන්. දැන් උදාහරණ විපුල ඵල කිව්වම අර්ථ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි මේ කුසලය විපුල උසස් ඵල ගෙන දෙන බැවින් විපුල ඵල කියලා කියනවා. ඒ උසස් ඵලයටත් විපුල ඵල කියන්න පුළුවන්. ඒතර බ්‍රහ්මයන්ගේ විපාකසිත పూర్ව ධ්‍යාන කුසලයක විපාකයක්. ඒ විපාකයේ ඒකෙන්ද උසස් ආත්ම භාවයේ තියෙන්නේ. ඒ නිසා ඒ විපාකසිතටම විපුල ඵල කියලා කියන්න උසස් ඵලයක් කියලා කියන්න පුළුවන්. උසස් ඵලයක් කියලා කියනවා. ඒ නිසා ඒවා විපුල ඵල භාවයේම එතන ගන්න. ඒතර විපාක සිත්වල දීඝ సంతානතාවයේ සහ විපුල ඵල, ඒ කියන්නේ විශිෂ්ට ඵලයක් ඇති කරන අර්ථයෙන් නෙවෙයි, තමම විශිෂ්ට ඵලයක් වන නිසා ඒවට මහග්ගත කියන නම දෙනවා. මීට අමතරව උසස් ඡන්ද චිත්ත වීදි තව විශ්ලේෂණ තියෙනවා. උසස් ඡන්දය කියන්නේ කැමැත්ත, උත්සාහය, කැමැත්ත, චිත්තය බලවත් වූ සිත, ඊට නබර නැබුණු බර වුණු සිත, වීරිය අත නොහැර ඉදිරියට යන ගතිය, විමංසාව සහ විමංසාව ප්‍රඥාව යන, ඒ කියන්නේ විමසල කරුණු තේරුම් ගන්න බව යන අධිපති ධර්ම ඇති මහන්ත පුද්ගලයන් විසින් පැමිණි අධිගමනය කරන ලද සිතා. එතකොට උසස් ඡන්ද චිත්ත වීරිය විමංසා ඇතිව අධිගමනය කරපු ලබපු දේවල් ඇති සිත් වලටත් මහග්ගත සිත් කියලා කියනවා. මහන්තේහි වා උලාර ඡන්ද විරිය චිත්ත පඤ්ඤේහි ගතං පටිපන්නන්ති මහග්ගතං. මින් අදහස් වන්නේ රූපාරූප සිත්‍ය. මෙම නිර්වචනය සියලු මහග්ගත සිත් වලට සාධාරණයි. මොකද මහග්ගත විපාකයක් ලබන්නට හෝ ක්‍රියාසිතකට පැමිණෙන්නට කුසල සිතකට පැමිණෙන්නට නම් අනිවාර්යෙන් ඡන්ද චිත්ත වීරිය විමර්ශාවන් බලවත් ලෙස තිබිය යුතුයි. ඒක තුලින්ම තමයි ඒ තැන්වලට පැමිණිය හැක්කේ. ඒ නිසා එතනදී මහත් භාවයේ තියෙන්නේ පුද්ගලයා තුළ. ඒ ධර්මවල නෙවෙයි. මහත් වූ ඡන්ද චිත්ත වීරිය විමර්ශා තියෙනවා එයාගේ. ඒ කට්ටිය විසින් තමයි මේ ධානවලට මහග්ගත සිත්වලට ඒ සිත් වලට පැමිණෙන්නේ. ඒ නිසා ඒ සිත් මහග්ගත කියලා කියනවා. ව්‍යාකරණානුකූලව හදන්නට ඕනේ. අමහග්ගතං චිත්තං යනෝ බලන්න. මහග්ගත සිත් කිව්වම දැන් උදාහරණයකට අපිට තියෙනවා සිත් වර්ග කීපයක්. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. හරිනේ? එතකොට මේකෙන් මේ ටික තමයි මහග්ගත වෙන්නේ. හරිනේ? අමහග්ගත වෙනවා කාමාවචර තමහග්ගතයි, ලෝකෝත්තර තමහග්ගතයි. මොකද ලෝකෝත්තර සිත්වල විපුල ඵලතාවය ඒ වගේ නෑ. ඒවා තියෙන කෙලෙස් නසන බව. ඵල එකේ තියෙනවා දීඝ සන්තාන භව නම් පවත්තන්න පුළුවන්, මාර්ගය එක නෑ. ඉතින් ඒවල් තියෙන ලෝකෙන් එතර වූ භව, එතර කර වූ භව වගේ වෙනස් ලක්ෂණ තියෙන. මහත් භාවයට ගියපුද ඇතරම සාමාන්‍යයෙන් මේවා තමයි විශිෂ්ට සිත් ලෝකෙ තියෙන. මේ ලෝකෝත්තර සිත් කලාතුරකින් පහළන එක බුද්ධෝත්පාද කාලයක හෝ පසේ බුදුරු ගේ సంతానවර, එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලවල දිව්‍ය බ්‍රහ්ම තලවල ඉන්න ආර්ය දිව්‍යන් තුල, බ්‍රහ්මයන් තුල. නැත්නම් ඒ ලෝකෝත්තර සිත් හැම කල්හිම හැමදාම තියෙන එකුත් නෙමෙයි. දැන් කල්ප අසංකීය ගණන් බුද්ධ ශූන්‍යනකොට කවුරු ගාවත් ලෝකෝත්තර සිත් නැහැ. ඊට පස්සේ ඒක බහුතරයක් මිනිස්සු අතරත් නැහැ. හැබැයි මේ කලින් කලට ලෝකෙහි කාමාවචර මට්ටම ඉක්මවලා මේ මේ කියපු විශිෂ්ට තත්ත්වයන්ට මේ මට්ටමට හිත මේ මහත් භාවයට ගේන්නට පුළුවන් කට්ටියට, මහත් භාවයට. ඒ නිසා මේ සිත් කියන්නේ සාමාන්‍යයෙන් ඒවා අර එක ස්ටේට් එකකට ගේන්න ඕනේ සිත්. සාමාන්‍ය මිනිස්සුන්ට පහළ වෙන්නේ නැහැ ඒ සිත්. ඒක ගොඩාක් වීරියකින් හොඳ හිත එකඟ කරගෙන මේ මට්ටමට හිත අරගෙන. ඒ වගේ ගිය සිත් තමයි මහත්ගත සිත් කියලා කියන්නේ. නැත්නම් මහත්ගත. අනේ මහත්ගත මහත් භාවයට ගිය සිත් කියන එකයි. එතකොට මේ ලෝකෝත්තර සිත් එතනින් අයින් වෙනවා මහග්ගත භාවයෙන්. ඉතින් අහන්න පුළුවන් කෙනෙක් ඊට වඩා ශ්‍රේෂ්ඨයි නේ කියලා. මොකද ඒකේ ෆන්ක්ෂන් එක වෙනස්. ඒකේ කෘත්‍යයන් වෙනස්. සාමාන්‍යයෙන් අපි හිත දියුණු කරනවා කියලා අදහස් කරන්නේ මේ මට්ටමට එම. මේ මට්ටමට. සහ මේ ලෝකෝත්තර සිත් කියන එක අනිත් එක මේක විවට්ටය. මේක තාම වට්ටයනේ. මේ වට්ටය ඇතුලේ මේ තමයි මේක තියෙන්නේ. මේක වට්ටය ඇතුලේ තියෙන්නේ. ලෝකෝත්තර එකට එන්නට සිත් කාමාවචර බව ඇත්ත. නමුත් විවට්ටය කියලා කාමාවචර විශේෂ සිත් ටිකක් තියෙනවා. විවට්ට විවට්ට ගාමිනී සිත්. ඒ වලින් තමයි මෙතනට එන්නේ අපි. නැත්තම් ඒක නිසා තමයි ඔය සාමාන්‍යයෙන් කියන්නේ නිවන් පතහාගෙන පින් කරන්න කියලා කියන්නේ. නිවන් පතහාගෙන පින් කරේ නැතිනම් අපේ ඉන්නේ තාම සසරට කියලා අපි කියන්නේ. ඒක සාමාන්‍ය බෞද්ධයන්ට ඊතරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි නිවනට දැන් හිත යොමු කරපු නිසා අපි කරන හැම කුසලයක්ම නිවනට උපනිශ්‍රය වෙනවා. 아무තෙන් අය ඒක පතපත ඉන්නට අවශ්‍ය නැහැ ලොකුවට. මොකද අපේ හිතේට බර වෙලානේ තියෙන సంతානේ. ඉතින් විවට්ටගාමින් එතකොට දැන් අපිටම අබුද්ධෝත්පාද කාලවල නිවනක් ගැන කිසිදු අදහසක් අපිට නැහැ කියලා. අදහසක් නැති වෙනකොට අපි පුරණ කුසල් වක්‍රව නිවනට උපකාර වෙන්න පුළුවන් නිවන් දකින්න පාරමිතී ගුණධර්ම දියුණු කිරීම වශයෙන් උපනිශ්‍රයක් ලෙස. නමුත් ඍජුවම වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාව අපිට තියෙන්නේ ඒ තියෙන දර්ශන අනුව සමහරට විශ්වාස නොකරන්න පුළුවන් විපාකය. සමහරලාට මේකෙන් සැප විපාක ලැබෙන බව දැනගෙන ඒකට ඒකෙන් සැප විඳින අර්ථයෙන් මේක කරනවා වෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා මේ කාමාවචර සිත් සහ රූපාවචර සිත් වලින් අපි මේ භවේම වටේම තමයි කරකෙන්නේ. කරකින් ලෝකෙන් එතර වෙන්නට ඕනේ සිත් දිනු කරනවා නම් විවට්ටගාමිනී සිත් ඇති කර ගන්නට ඕනේ. විවට්ටගාමිනී සිත් කියලා කියන්නේ මේකෙන් එතර වෙන්නට යන්නේ. ඒතකොට ඒවා වෙනම වර්ගය. ඒතකොට ඒවල තියනවා මේ නිවනට ඉලක්ක වෙච්ච නිබ්බානස්ස පච්චයෝ හෝතු ආසවක්ඛයා වහං හෝතු කියලා වගේ හැඟීමක් මේවල තියෙනවා. හරිනේ? විවට්ටගාමිනී සිත්වල. ඉතින් ඒ සිත්වලින් තමයි මෙතනට යන්නේ. ඉතින් ඒවා කාමාවචර භව ඇත. නමුත් යා විශේෂ සිත් කොටසක්. මේවත් හැම කල්ලිම පහළ වෙන්නේ නැහැ ලෝකේ. බුද්ධ ශාසන තියෙනකොට තියෙනවා. පසේ බුදුවරු ළඟ පහළ වෙනවා සහ අබුද්ධෝත්පාද කාලවල සමහර දිව්‍ය බ්‍රහ්ම ආර්යෝගාව පහළ වෙනවා. ආර්යෝ. එතකොට ඒ නිසා ඒව විශේෂ සිත් කොටසක්. මේ විපස්සනා සිත්, ලෝකෝත්තර සිත් කියන ඒවා නිවන පතන් කටයුතු කරන සිත්. දැන් නිවන පතා දන් දෙන සිතත් කාමාවචර එක. හරි. නමුත් ඒක විශේෂ ඉලක්කයකට යන එකක්. සමහර සිත් තියෙනවා කම් සැප විඳලා නිවන් දකීවා කියලා. ඒතර මෙද්දිපැත්තට බර වෙන සිත් තියෙන පුළුවන්. ඒ වගේ එක එක සිත් තියෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත්තම මේ තමයි ලෝකයේ තියෙන සිත්. ලෝකයට අධික ලෝකෙට තියෙන මේ ලෝකයට බර වුණු සිත් කියන එකයි. ඒකෙන් උසස් භාවයට ගියපු එක තමයි මහත්ගත වෙන්නේ. ඒකෙන් උසස් භාවයට ගියපු එක. මේක සාමාන්‍ය ඕඩිනරි සාමාන්‍ය සිත් කියන එක. හරි. නිසා මහත්ගත භාවය ලෝකෝත්තර සිත් වලට අපි දෙන්නේ නැහැ. සෞත්‍තර ද්විකය කියලා කියන්නේ සෞත්‍තරයි කියලා කියන්නේ මේ එයාට වඩා උසස් කෙනෙක් ඉන්නවා කියන එකයි. උසස් කෙනෙක් ඉන්නවා කියන එකයි. එතකොට මෙතනදී මෙතනදී අපි අර මහඟත භාවය නෙවෙයි ගන්නේ සෞත්‍තර වෙනකොට කාමාවචර රූපාවචර අරූපාවචර සිත් ලෞකික සිත් 81ම සෞත්‍තර වෙනවා. මොකද කාමාවචර 54ක් තියෙනවා. රූපාවචර 15යි අරූපාවචර 12යි. මේ ඔක්කොම 81යි. මේ 81 සෞත්‍තරයි. ඊට ඉහළින් තමයි ලෝකෝත්තර තියෙන්නේ. ඉතින් ලෝකෝත්තර තියෙන හින්දා යමක් ඉක්මවා යා හැකි දේ උත්තර නම් වේ. කියන්නේ තමන්ව අභිවහ යන්න පුළුවන් දේට උත්තර කියලා කියනවා. තමන්ව ඉක්මවා යා හැකි උත්තරයන් සමග සිටින සිත් සෞත්‍තර. ඒතර මේවාට මේවා අභිභවපු කෙනෙක් ඉන්නවා ලෝකෙනේ. ඒ කියන්නේ සිත් ඇතුලේ. ඒතර ඒ එයා උත්තර මෙයා තා උත්තර වෙන්නේ. ඒතර විශේෂලිම තියෙන එක්කනානේ. උත්තර. ඒතර උත්තර දෙයක් මේ කට්ටියේ උත්තර මේ කට්ටියේ උත්තර කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ කට්ටියට උසස් කෙනෙක් ඉන්නවා කියන එක අදහස් කරලා. ඒතර මේ සිත් සෞත්‍තර වෙනවා. සෞත්‍තර කියන්නේ උත්තරයක සමග උත්තර කෙනෙක් සමග ඉන්නවා කියන එක. යා හැකි උත්තරයන් සමග සිටින සිත් සෞත්‍තර නම් වේ. මින් අදහස් වන්නේ තමන්ම අභිවවා යා හැකි තමන්ට වඩා උසස් සිත් ඇති සිත්ය. එනම් උසස්ම නෝ සිත්. ඒ කියන්නේ දැන් උදාහරණ මට වඩා උසස් කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ මම උසස්ම වෙන්න බෑනේ එතකොට. මම උසස්ම වෙන්න මොකට මට වඩා උසස් කෙනෙක් ඉන්න නිසා. ඒ උසස්ම නෝ සිත් තමයි අදහස් කළේ. ලෝකෝත්තර සිත් උසස්ම සිත් යන අතර ලෝකෝත්තර සිත් නිසා ලෞකික සිත් සියල්ල සෞත්‍තර සිත් නම් වේ. අනුත්තරං චිත්තං ලෝකෝත්තර සිත අට. එතර වූ දේ උත්ින්න නම් වේ. අන්න එතර වුණා නම් උත්ින්න. කිසිදු තෘෂ්ණාවකට අරමුණු නොවීම වශයෙන් ලෝකෙන් පරියාපන්න වූ පරියාපන නො වූ ලෝකෙන් එතර වූ සිත් ලෝකෝත්තර නම් වේ. ඒ ලෝකෝත්තර සිතයි. එතකොට ලෝකෝත්තර කියන එකේ තේරුම ලෝකෙන් එතර වුණා කියන ලෝකෝත්තර කියන නිර්වචනය අපි ගන්නවා. ලෝකෙන් එතර වූ ලෝකෙන් එතර වන මේ ඔක්කොම අර්ථ තියෙනවා එකේ. හරිනේ? ලෝකේ පරියාපන්න නො වූ අයත් නො වූ පරියාපන්න භාවය ඇතිවන්නේ තෘෂ්ණාවට අරමුණු වෙනවා. තෘෂ්ණාවට අරමුණු නොවන තෘෂ්ණාවේ නිසා නිර්වචනය කරනු නොලබන සිත් තමයි අපරියාපන්න. ලෝකෙන් එතර වූ සිත් ලෝකෝත්තර. ඒ ලෝකෝත්තර සිතයි. Taman ඉක්මවීමට සමත් සිතක් නොමැති බැවින් හරනේ එතකොට මේ ලෝකෝත්තර සිත උත්තර වෙනවා. මෙයාට ඉහලින් තව කෙනෙක් නැහැ. තව උත්තර කෙනෙක් නැහැ. මේ උත්තර මේ සිත උත්තර වෙනවා මේ කට්ටියට. මේ කට්ටිය ඉක්මවන්න පුළුවන්. මෙයා ඉක්මවා ලෝකෝත්තර සිත ඉක්මවා ගිහ විශිෂ්ට සිතක් නැහැ. ඒ නිසා එයා සමග මේ කට්ටිය සමග උත්තර කෙනෙක් ඉන්නවනේ. උසස් කෙනෙක් ඉන්නවා. මේ ලෝකෝත්තර සිත සමග තවත් උසස් කෙනෙක් නැහැ. ඒ නිසා ඒ ලෝකෝත්තර සිත අනුත්තරයි. එයාට උත්තර කෙනෙක් උසස් කෙනෙක් නැහැ. නත්ති ඒතස්ස උත්තරන්ති අනුත්තරං ලෝකෝ ඒ සමර්ථ සිතක් තමන්ව ඉක්මවීමට සමර්ථ සිතක් නොමැති බැවින් ලෝකෝත්තර සිත් අනුත්තර සිත් නම් වේ. ඒක ඊළඟ නිර්වචන. ඒතර සෞත්‍තර අනුත්තර කියන බෙදේ තියෙනවා. සමාහිත දිකේ. සමාහිත දිකේ කියන්නේ සමාහිතං චිත්තං උපචාරස අර්පණා ධානයන්ට පත් වූ සිත. දැන් අපි ඉගෙන ගත්තනේ උපචාර සමාධිය අර්පණා සමාධියනේ. ඒවට පත් වූ සිතර කියන සමාහිතයි. සංසින්දුන සමාහිත කියන්නේ සමාධියට පත් වුණා කියන එක. අරමුණ ළඟට විත් හොඳින්ම බැලීම යන අරමුණට ළඟට ඇවිල්ලා හොඳට බැලීම උපනිජ්ජාන ලක්ෂණේ. අපි ඉස්සරහට ඉගෙන ගන්න උපනිජ්ජාන කියවම උප කියන්නේ ළඟට ඇවිල්ලා ඥාන ගැන බලනවා කියන එක. උපනිජ්ජානයේ ලක්ෂණේ තියෙනවා ආරම්මන උපනිජ්ජාන ලක්ෂණ උපනිජ්ජාන කියලා දෙකක් තියෙනවා. විදර්ශනාවේ කියන්නේ ලක්ෂණ උපනිජ්ජානය අරමුණ ළඟට ඇවිල්ලා ඒවයි තියෙන ලක්ෂණයන් ත්‍රිලක්ෂණයේ බලනවා කියන එක. ආරම්මන උපනිජ්ජාන කියන්නේ සමත භාවනාවේදී ධ්‍යානය. නැත්තම් ඒ භාවනා කරනකොට උපචාර අර්පණ සමාධි වලින් හොඳට අරමුණ අරගන්නවා කියන එක. ඒතර උපනිජ්ජාන අරමුණ ළඟට විත් හොඳින් බැලීම යන උපනිජ්ජාන ලක්ෂණියුත් සමාධියේ විසින් මනාකොට තබන ලදිද සමාහිත. මනාකොට තබන ආහිත කියන්නේ වහලා තිබ්බ නැති තිබ්බ එක. මනාකොට තබන ලදිද සිත තමයි සමාහිතං කියලා කියන්නේ උපනිජ්ජාන ලක්කනප්පත්තේන සමාධිනා සම්මදේව ආහිතන්ති සමාහිතං. මින් අදහස් වන්නේ උපචාර සාර්පණා ධ්‍යානයට පත් වූ සිතයි. අසමාහිතං චිත්තං යන උපචාර හෝ අර්පණා ධ්‍යානයට පත් නො වූ සිත් කියන එක. එතපත් නො වූ සිත් කියන එකයි අසමාහිත සිත් කියලා කියන්නේ. ඊළඟ විමුක්ත සිත කියලා සමාහිත අසමාහිත. ඒත ධ්‍යාන වලට නැත්තම් උපචාර අර්පණා ධ්‍යානයට පත් වූ සිත එසේපත් නො වූ සිත. විමුක්ත චිද්දිකේ ගත්තම් විමුක්තං චිත්තං මොනවද විමුක්ත කියන්නේ මිදුනා කියන එකයි ඈ විමුක්තයි කියලා කියන්නේ මං කියන්නේ අර සුභද්‍ර භික්ෂුව කිවි සුවිමුත්තා තේන සමනේන අපි ඒ ශ්‍රමණයන් වහන්සේගෙන් මිදුනා කියලා කිව්වා ඒ මොකද බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පරවන නිසා උන් එක පීඩාවක් ලෙස සමහරව අරගත්තා ඊට පස්සේ අපි සමහරලාට කියනවා අපේ සිත කෙලස් වලින් මිදුනා කියලා කියනවා ඒ පීඩාකාරී කෙලස් වලින් නැත්නම් අපිට බාධා කරන අපේ දුකට පමුණුන කෙලස් වලින් මිදුණා කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් මේ මිදීම සිද්ධ වෙන්නේ කරදර දෙ දැන් බුදුරජාණන් වහන්සේව කරදරයක් ලෙස සුභද්‍ර භික්ෂුව දකිනවා. මොකද හේතුව? උන්වහන්සේ අර ශික්ෂාපදයක් පනවා කර්ණ වෑමියෙක් ලෙස කවුරු හරි කෙනෙක් හිටියා නම් එයාට අර දෙලි පිහිය භාවිතා කරන්න ඕන. මොකද මේ මේකත් වෙන ශික්ෂාපදයක්. ඒකට තහනම් කරමු. එතකොට ඒක පෞද්ගලිකව තමන්ට කරපු ඇටෑක් එකක් ලෙස ඒ සුභද්‍ර භික්ෂු උන්වහන්සේ ඒක සැලකුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේව කරදරයක් ලෙස ඔහු සැලකුවා. එතකොට කිව්වා උන්වහන්සේගේ මිදුණා කියලා. එතකොට අපේ సంతානෙ ගත්තා අපේ ධර්මයේ හැටියට අපි කෙලස් තමයි අපිට දෙන කරදරේ බාධකයේ දුකට පමුණවන ධර්ම. ඒතර කෙලස් වලින් මිදුණම කියනවා විමුක්තයි කියලා. මිදුණා කියන්නේ. විමුක්තං චිත්තං තදංග විස්කම්මන සමුච්ඡේද පටිපස්සද්දි හෝ නිස්සරණ යන පංචවිධ විමුක්තියෙන් එකකට හෝ පත්වෝ සිත. ඒතර කෙලස් වලින් මිදෙන්න පුළුවන් ක්‍රම කීපයකට විමුක්තියටපත් වෙනවා. කොහොමද? තදංග විස්කම්මන සමුච්ඡේද පටිපස්සද්දි. ඇත්තනම් අපේ ප්‍රතිපදාව මේ කෝණයෙන් ගත්තම ඒක ලස්සනයි. ඒ කියන්නේ අපි දුක්ඛයන්ගේ මිදෙන්න මේ කටයුතු කරන්නට ඕන. දුක්ඛයන්ගෙන් මිදෙන්නට. එතකොට අපි කෙලෙස් එක්ක ඉන්න සුදුසු නැහැ. කෙලෙස් වැඩෙන දේවල් කරන්න සුදුසු නැහැ. අපි හැමතිස්සෙම ක්ලේශයන්ගෙන් ඈත් වෙන දේ. ක්ලේශයන්ගෙන් ඈත් වෙන සැනසීම තියෙනවා අපිට. දැන් උදාහරණට සීලයක් කියලා ගත්තොත් සීලයක් දැන් ධානයෙන් අපි දාණයෙන් අපි අපිට තියෙන මොනවද වස්තුන්ට කෙරෙහි තියෙන ඇලීම් බැඳීම් ගත කරලා තමයි අපි ඒවා දන් දෙන්නේ. ඊට පස්සේ සීලයක් රකින්නකොට අපිට තියෙන නරක පුරුදු ගත්තොත් එහෙම ඒ නරක පුරුදු වලින් අපි ඉවත් වෙනවා. ඒවා අපේ సంతාන්ට එන්න දෙන්නේ නැහැ. කාලයක් යනකොට අපි දැඩිව සිල් සමාදන් හොඳට සිල් සමාදන් කරලා රකින්නකොට ඒ ඒ ඒ ක්ලේශ ධර්ම වලින් අපේ සිත මිදෙනවා. මිදෙනවා. ඒක කාලයක් යනකොට ලොකු සහනයක් ඇති වෙනවා. දුෂ්චරිත සංක්ලේශයෙන් මිදීම නිසා ඇතිවන්නා වූ විමුක්තියක් අපිට තියෙනවා. තදංග විමුක්තියක් තියෙනවා. ඊට පස්සේ භවනා කරාට පස්සේ සමාධියකට ධානයකට හිම්පත් වුණාට පස්සේ අපේ සිත ගොඩාක් කෙලෙස් වලින් මිදෙනවා. ගොඩාක් ගැඹුරින් අපේ කෙලෙස් වලින් මිදෙනවා. එතකොට අපේ සිත ගොඩ තවත් ඉහලින් විමුක්තියටපත් වෙනවා. එතකොට මේ විදිහට විදර්ශනා වඩනකොට කුසල් කරනකොට නිවනටපත් වෙන මේ හැම එකෙම අපි මේ කෙලෙස් වලින් මිදීම නිසා ඒ කෙලෙස් වලින් මිදෙනකොට ඒ කෙලෙස් ඔකියුපයි කරන්න නැති නිසා අපේ සිත ඒක කෙලෙස් හට ගන්න නැති නිසා කෙලෙස් වලින් පීඩාවටපත් වෙන්නේ නැති නිසා කෙලෙස් වලින් බාධාවකට කෙලෙස් වල පීඩාවටපත් වෙන්නේ නැති නිසා අපිට ලොකු සැනසීමක් තියෙනවා. සනසීමක් තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම කෙලස් ඇවිස්සෙන අරමුණු වලින් අපිට අපහසු අරමුණු වලින් කෙලස් වලට හිතකර අරමුණු වලින් පුළුවන් තරම් ඈත් වෙන්නට ඕන. ඒක තමයි සුදුසුම දේ. කරන්නේ ඒකේ සුදුසු. ඒතර ඈත් වුණාම අපේ సంతාණයට මේ කෙලස් වල අපි අර සාමාන්‍යයෙන් අර කෙලස් එක්ක හට ගන්නට සුදුසු තැන් එක ඉන්න සුදුසු නෑ. ඉන්නේ සුදුසු නේ. ඒ නිසා තමයි දැන් භික්ෂුන් දැන් අපි සාමාන්‍යයෙන් සමහරවල් කියන බලක් සමහර කෙනෙක් නෑ කෙලස් තියෙනවා කියලා try කරන. එහෙම කරන්න එපා. කෙලස් කර. try කරන්න යන්නේ නෑ කෙලස් එක්ක. ඒකනේ කිව්වේ දැන් කාන්තාවන් කියලා අදස්සනං ආනන්ද කියලා බුදුරජාණන් දේශනා කරේ. ඒක හිතකර කෙලස් යන හිතකර අරමුණක් නිසා එතන කෙලස් උපදින දිට. ඒතර පුළුවන් තරම් ඉවත් වෙන්නට ඕන. හැබැයි එහෙම ඉවත් වෙලා සම්පූර්ණයෙන් කටයුතු කරන්න බෑ. එතකොට මාතු චිත්තේ, භගිනි චිත්තේ, එහෙම නැත්නම් දීතු චිත්තේ ඇති කරගෙන කටයුතු කරන්නට ඕන. ඒතර මේ විදිහට මේ පුළුවන් තරම් ඒ ක්ලේශයන්ගෙන් ක්ලේශයන්ට හිතකර තැන් වලින් අපි ඉවත් වෙන්නට ඕන. හිතකර ක්ලේශයන්ට ක්ලේශයන්ගෙන් දුරස් වෙන්න. අපේ සීල සමාධි ප්‍රඥා කියනත් කෙලෙස් වලින් දුරස් වීමක් සහ ඒ කෙලෙස් වලට හිතකර පරිසරයෙන් අපි අරමුණු වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. එතකොට අපේ සිත ක්ලේශයන්ගෙන් මිදුනම අන්න ලැබෙනවා ලොකු විමුක්තියක්. ලොකු සැපයක්. ඒකට කියනවා ක්ලේශ විවේක සුඛය කියලා. කිලේශ විවේක සුඛ ඔක අපිට හම් වෙන්නේ හේතු ප්‍රත්‍ය ගැන කතා කරේ රාග ලෝභ විවේක රස දෝෂ විවේක රස මෝහ විවේක රස කියලා පදයක් හම්. මේක පොදුවේ ගණක් කිලේශ විවේක. විවේක කියන්නේ වෙන් වුණා කියන එක. ක්ලේශයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන්නා සුඛයක රස කියලාත් කියනවා. හරිනේ සෝය. සෝය සමහර තැන් වල සුඛයට රස කියන වචනේ යොදලා තියෙනවා. හරිනේ රස. එතකොට මේ මේක තුල ඒක අපිට දැන් ක්ලේශ විවේක සුඛය කියන එකට ඒ වෙලාවේ ඒ තියෙන වේදනාවෙත් ඒක තියෙනවා. තව එකක් තමයි ඒක ඒක නිකන් අර ඒක මිදීම නිසා ඇති වෙන යම් කිසි සහනයක්. ඒ කියන්නේ ගින්දරකින් ඈත් වුණාට පස්සේ ගින්දරකින් ඈත් වුණාට පස්සේ ගින්දරේ පීඩාව නැහෙනේ. ඒ වගේ මේ අකුසලයන්ගෙන් වෙන්වීම නිසා අපේ సంతානේ නිවුණු බවක් සීති භූත බවක් සංසිඳුණු බවක් ඇති වෙනවා. කාලයක් තිස්සේ සිල්වන්නේ උදාහරණ පැවිදි වෙලා හැම කාලයක් තිස්සේ සමහර ක්‍රියාකාරකම් වලින් අකුසල ක්‍රියාකාරකම් වලකින්නට පැවිද්ද. ඒතර වැරකිලා ඉන්නකොට අන්න තමන්ට දැනෙන්න පටන් ගන්නවා තමන්ගේ මනසේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි තරහ, ద్వේෂ, වෛරාදී සිතුවිලි වලින් ගොඩක් බැහැරට යනවා. මරන්න ඕනේ, ගහන්න ඕනේ, මේ මොකද්ද අපහාස කරන්න, ඒ වගේ සිතුවිලි අපි බැහැරට යනවා. ඒ බැහැරට ගියාට පස්සේ කාලයක් ඉන්නකොට අපේ හිත ලොකු සහනයකටපත් වෙනවා. ඊට පස්සේ සමහරලාට අපි සමහර කෙනෙක් නිතර අතහැරීම පුරුදු කරන දන් දීම. ඒතර අල්ලගැනීමේ අර ලුකුවට දේවල් බදා ගැනීම, අල්ලගැනීමේ හිත මිදෙනකොට, එකෙන් මිදෙනකොට අන්න සහනයක් එනවා. දානෙට වඩා සීලෙන් ලොකු ජඹුරු සහනයක්. ඊට වඩා භවනාවෙන් දැන් උදාහරණ මෛත්‍රී සාගත සිතුවිලි අපි ඇති කරනවා. මෛත්‍රී සාගත සිතුවිලි ඇති කරගෙන අපිට මෛත්‍රී දියුණු කරන අදහසින් කරන්න පුළුවන්. මම ද්වේෂයට එන්න දෙන්නේ නැහැ කියලා කරන්න පුළුවන්. ඔය ප්‍රොසෙස් දෙකක් ඕක. ඒ නිසා දැන් සමහර අයට ඒක සමහර අයගේ ජීවිතවලට ඒ දියුණුව එකට අපේක්ෂා කරන්නේ දියුණුවට යා යුත්තේ qualities නැත්නම් ಗುಣධර්ම දියුණු කරනවා කියන අර්ථයෙන්. දැන් බොජ්ජංග පබ්බේ කියලා එකක් තියෙනවා සතිපට්ඨාන. ඒකෙදී මගේ ළඟ තියෙන ආධ්‍යාත්මික ගුණයන් ගැන අවධානය දීලා ඒවා දියුණු කරන්නට ඕනේ බොජ්ජංග පබ්බේදී. ඒවා අනිත්‍ය දුක් අනාත්ම ලෙස බලන එකත් හරි. නමුත් විශේෂයෙන් බොජ්ජංග පබ්බේ කරන්න තියෙන්නේ සති සම්බොජ්ජංගයේ මට තියෙනවා. නැත්නම් මම කොහොමද දියුණු කරන්නේ? ධම්ම විජේ තියෙනවා නැත්තම් දියුණු කරන්නේ කොහොමද? ඒකට ඒකට ධර්ම ඉගෙන ගන්නට ඕනේ, ප්‍රශ්න අහන්නට ඕනේ. ඊට පස්සේ එහෙම නැත්නම් බුද්ධංග පබ්බේ වඩන සතිපට්ඨානය කියන එක ලොකු කතාවක්. සතිපට්ඨානේ බුද්ධංග පබ්බේ කියන්නේ ධම්ම විජේ බුද්ධංගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන එක විතරක් නෙවෙයි. ඒක ඒක කොටසක් තමයි. ඒක හරි. නමුත් ඒකෙන් මේ ඒකෙදි ධම්ම විජේ දියුණු කරන්නට ඕනේ. ඊට පස්සේ වීරිය දියුණු කරන්නට ඕනේ. ඒකට කරුණ 11ක් අපිට ග්‍රන්ථවල දීලා තියෙනවා. අපාය භය ප්‍රතිවික්ෂා කරන්නට ඕනේ. ඒතර මේ වගේ quality ගුණ ධර්ම ටික හදන්නට ඕනේ. තමන්තුතින ಗುಣධර්ම ටික තේරුම් අරගෙන ඒක වර්ධනය කරනවා. නීවරණ පබ්බේ අනිත් පැත්ත කරා. නීවරණ පබ්බේදී කරන්නේ ඒක ඉතම මනෝවිද්‍යාත්මකව ගත්තොත් බුදුරජාන් වහන්සේ ලස්සන පැතිකඩ දෙකකින් මේ නිවන් මාර්ගයේ විස්තර වේ. ඔක නීවරණ පබ්බේ නිකන් මම පෞද්ගලිකව හිතන්නේ හුදු නිදර්ශන මාත්‍රයක් කියලා. ඒක ඕනනම් අපිට ආසව පබ්බේ, ඕඝ, යෝගාදී ලෙසට ගන්නට පුළුවන්. නීවරණේ ටිකක් කර අපිට බාධා කරන දෙයක් නේ අපේ නිවන් මාර්ගයේ. ඒ නිසා ඒක නීවරණෙන් ආරම්භ වෙනවා. උදාහරණයට සතර අටලොස් ධාතු වශයෙන් පබ්බයක් නේ අපිට පුළුවන් අටලොස් ධාතු වශයෙන් සතිපට්ඨානෙ දිනු කරන්න. කන්ද ආයතන පබ්බ දෙක තමයි තියෙන්නේ. ඒක ධාතු එක ගන්න, ඉන්ද්‍රියෙක් ගන්න පුළුවන් අපිට ඕන. ඉතින් වගේ ධම්මානුපස්සනාවට තව අපිට දේවල් එකතු ධම්මානුපස්සනාවට ඒකට අනුලෝම අපිට දේවල් විස්තර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර නීවරණ පබ්බේ ගත්තම ඒකේ තියෙන්නේ තමන් තුළ තියෙන අඩුපාඩු. ඒතර බලනවා අත්තිමේ කාමච්ඡන්දා. මගේ సంతානේ කාමච්ඡන්දේ තියෙනවද? ඊට පස්සේ කොහොමද කාමච්ඡන්දේ බලවත් පහළ වෙන්නේ? තියෙනවද කියලා අදහස් කරන්නේ දැන් තියෙනවද කියන එක නෙවෙයි. නිතර නිතර පහළ වෙනවා නම් ඒක නම් මොකද කියන්නේ? ඒකට අසුභ භවනා වඩන්නට ඕනේ. ඒ කායගත ස්ති වඩන්නට ඕනේ. අනේ ඒකට සුදුසු උපදේශික අරගෙන අසුබ නිමිත්ත මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේ කරලා ඒ සුභ අරමුණු වලින් ඉවත් වෙලා යා එක යටපත් කර ගන්නට ඕනේ. ඒ වගේම එකම එකක් තමයි කාමච්ඡන්දයක් ඇතුළම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරනවා. හරි. ඒකට විතරක් මේ සතිපට්ඨානේ ලඝු කරන්නේ නැහැ. ඒක සත්‍ය ඒ නීවරණ අකුසල ධර්ම සියල්ල තමන්ගේ ඇනලයිස් කරන මගේ මේ අකුසල් තියෙනවා. මේ කෙලෙස බර වැඩි, ද්වේෂේ බරයි, මම රාගයට බරයි, තීන මිද්දේට බරයි. එහෙනම් කොහොමද මේක යටපත් කරන්න කියලා තමන් ස්ට්‍රැටජි එකක් හදා ගන්නට ඕනේ. plan එක හදාගෙන ධර්මයේ තියෙන එකට පිළියමයි. කාමච්ඡන්දේ වැඩි නම් මේවා කරන්න, ව්‍යාපාදේ වැඩි නම් මෙහෙම කරන්න. ආයෙවට ඊටසේ අපි මනස සකස් කරගන්න. ඒකට සුදුසු කායික වාචසික ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕන. එහෙම යෙදিলা මොකද කරන්නේ? මේ නීවරණ ටික යටපත් වෙන ක්‍රමයක ඉන්නට ඕන. නීවරණ වල යටපත් වෙන ක්‍රමයකට. ඒ අතරතුරේදී නීවරණයක් ඇති වුණාම අවශ්‍ය නම් තමන්ට අනිත්‍යයි දුක අනාත්මයි කියලා ඒක මෙනෙහි කිරීම ඒක ගැටලුවක්. ඒක විපස්සනාට හරව ගන්න පුළුවන්. අපි කරන්නේ මේ නීවරණ යට. ඒතර සමත භවනා වඩන්නට ඕන. සමහරවිට මේ සතිපට්ඨානය කියන එක ඔය නීවරණ පබ්බ, බොජ්ජංග පබ්බ වගේ ඒවා, ඒවා සම්පූර්ණ මුළු ජීවිතයක් සකස් කර ගැනීමක් තියෙන අපේ ථේරවාදයේ. අනේ අටුවා විසර ගන්න එහෙමයි. කියන්නේ මේ කියන සියලු කරුණු එක්ක මේක යන්නට ඕනේ. එතකොට මේක හැබැයි අප්‍රෝචස් දෙකක්. සමහර අයට තියෙන්නේ තමන්ගේ නෙගටිව් පැත්ත බලාගෙන ඒක හදාගන්න එක. සමහර අයට පොසිටිව් පැත්ත බලලා තමන්ගේ තියෙන ධනාත්මක, නෙගටිව් කියන්නේ ඍණාත්මක දේවල් නැත්තම් වැරදි තේරුම් අරගෙන ඒක දියුණු කරගන්න, ඒක යටපත් කරගන්නට ඕනේ. ඒවල ඉවත් වෙන හැටි. අනිත් එකේ තියෙන හොඳ ගුණධර්ම ටික තේරුම් අරන් ඒක වර්ධනය වෙන පැත්තට යන්නට ඕනේ. ඉතින් එතකොට අපිට දැන් කෙනෙක්ට මෛත්‍රී වඩන්න පුළුවන්. මම ද්වේෂය ඇති වෙන්න දෙන්නේ නැහැ කියන කෝණෙන් ව්‍යාපාද නීවරණය යටපත් කරගන්නවා කියලා මෛත්‍රී වඩමු. නැත්නම් මෛත්‍රී වෙද්දී ගුණය මන් දියුණු කරගන්නවා, මන්ත්‍ර තුනේ ගුණයක් වර්ධනය කරගන්නවා කියලා කරන්න පුළුවන්. ඒතකොට අර අකුසලයෙන් බැහැර වෙනවා කියන අර්ථයේදී වෙන විමුක්තිය කියන ලක්ෂණය අපිට එනවා. ඇයි මොකද මේකෙන් බැහැර වුණා කියන මගේ සිතේකින් මිදුණා කියන එකයි. මම ද්වේෂයෙන් මිදෙනවා, රාගයෙන් මිදෙනවා. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතොර මේකෙදී අපි ඒකෙන් මිදෙනවා. ඒතොර ඒ මිදීම නිසා ලොකු සැනසීමක් තමයි. මම දැන් ඒ අකුසල් වලින් මිදිච්ච කෙනෙක්. ඒ දුෂ්චරිත වලින් වළකින්න මම සීලය සමාදන් වෙන්නේ. ආදී ලෙසට ගැඹුරේක ස්ලයිඩ් පොඩි ප්‍රොසෙස් දෙකක් තියෙනවා. ඒක මං හිතනවා සමහර අයට ගැළපෙන, සමහර අයට එහෙම නෙවෙයි. අකුසල දැන් මගේ අඩුපාඩුම් පේන්නේ, මට ඒක අවශ්‍ය නැහැ. මට ඕනේ මාගේ ගුණධර්ම දියුණු කරගන්නයි මට අවශ්‍ය වන්නේ. මාගේ ගුණධර්ම දියුණු කරගන්නයි මට අවශ්‍ය වන්නේ. ඒ නිසා මේ තියෙන පොඩි හෝ ගුණධර්මයේ මතු කරගෙන ඒක වර්ධනය කරගන්න තමන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒක තමයි. හරි, ඊට පස්සේ එතකොට ඊළඟට විමුත්තං චිත්තං තදංග විෂ්කම්මන සමුච්ඡේද පටිපස්සදි හෝ නිස්සරණ යන පංච විමුත්තියෙන් එකකට හොපත් වූ සිත කියන ලද විමුත්තියට පත් වූ සිත් පහත පරිදි දත යුතුය. මොනවද? කාමාවචර කුසල සිත් තදංග විමුක්තියට පත් වී ඇත. තදංග විමුක්තිය වලද කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කළ විමුක්තියට පත් වෙලා තියෙනවා. රූපාවචර අරූපාවචර සිත් වික්ඛම්මන විමුක්තියට පත් වී ඇත. ගැඹුරෙන් ඒවා ප්‍රහාණය කළ නිසා. ලෝකෝත්තර මාර්ග සිත් සමුච්ඡේද විමුක්තියට පත් වෙනවා. මොකද ඒකෙන් කෙලෙස් කපනවනේ. කෙලෙස් කැපීම නිසා සමුච්ඡේද විමුක්තියට පත් වෙනවා. ලෝකෝත්තර ඵල සිත් පටිපස්සද විමුක්තියට පත් වී ඇත. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා නිසා සමුච්ඡේද විමුක්තියට එතන පත් වුණා කියලා කියන්නට කියත හැකි. නමුත් අතන සමුච්ඡේද විමුක්තියට ප්‍රහාණය කරන සිත් තමයි ඒක පත් වෙනවා කියලා අරන් තියෙන්නේ. ලෝකෝත්තර පටිපස්සද, මොකද ඒක තවත් සංසිඳන සමුච්ඡේද විමුක්තියට වඩා ඒ කියන්නේ සනසීම වැඩි කියලා අපිට ගන්නට පුළුවන් ඒ වෙලාවේ දැනෙන හැටි. තවත් සන්තානේ නිවන නිසා. නමුත් සමුච්ඡේද විමුක්තිය කියන්නේ නිවන කෙලිම නිර්වාණ ධාතුව. පටිපස්සද්ධි විමුක්තිය කියලා කියන්නේ ඒක සංකතයකින් ලැබෙන සහනයක්. ලෝකෝත්තර මාර්ග සහ ඵලසිත නිස්සරණ විමුක්තියට පත් වී ඇත. මොකද අනිවාර්යෙන් නිවනට පත් වෙලා තියෙන නිසා. ස්කන්ධයෝ ක්ලේශයන්ගෙන් මිදිච්ච නිසා. ඒ කියන්නේ හට ගන්නට නියමිත ක්ලේශයන්ගෙන් සහ ස්කන්ධයන්ගෙන් මිදුණු නිසා. නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන සිත් නිවන අරමුණු කළද සමුච්ඡේද ප්‍රහාණය සහ පටිපස්සදි ප්‍රහාණය සිදු නොකර නිසා නිස්සරණ විමුක්තියට පත් වූ යයි නොසලකනු ලැබේ. ඒ කියන්නේ ඒවා වලින් කෙලෙස ප්‍රහාණය නොකරන නිසා කෙනෙක් අහන්න පුළුවන් ඵලසිතනොත් ප්‍රහාණයක් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක අර මාර්ගසිතේම කොටසක් නැත්තම් ඒකෙම ප්‍රතිඵලයක් ලෙස අපිට ගන්නට වෙයි. අවිමුත්ත චිත්තං කියන ලද පංචවිධ විමුක්තියට පත් නොමු සිත් තමයි ඔය කියපු විමුක්තියට පත් නොව අකුසලසිත් විපාකසිත් ක්‍රියාසිත් තමයි අපිට ගන්නට වෙන්නේ. ඒතරද ක්‍රියාසිත කෙනෙක් අහන්න පුළුවන් උන්වහන්සේ කෙලෙස් නැති නිසා විමුක්ත නැද්ද කියලා. එහෙම බලන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට රහතන් වහන්සේගේ සිත කෙලෙස් වලින් මිදිච්ච සිතක්. ඒතර නිසා ඒක විමුක්තියටපත් වුණා කියලා කෙනෙක්ට තරක් කරන්න පුළුවන්. නමුත් මෙහෙම තමයි විග්‍රහය අපිට හම්බ වෙන්නේ. ඒතර ඒ නිසා මේ ඒක ටිකක් සංකීර්ණ විස්තර කරන්නට ඕනේ. ඒ විමුක්තියින් අපිට දැන් උදාහරණයකට සීලයක් රකින්න කෙනා නිදාගෙන ඉන්නකොටත් ඒ ඒ ඒ අකුසලයන්ගේ විමුක්තියෙන් නැහැ කියලා කියන්නට බෑ අපිට. නේද? ඒ නිසා මේ අපි ඒක වෙන විවරණය කරන්නට ඕන එකක් නිර්වාණ අනුව. හරි, කොහොම හරි දැන් අපි මේ අද දවසේ පාඩම අවසන් කරනවා. මම සිත් 16 නැත්තම් ද්වික 8 විස්තර කරා. මේවා තමයි පරචිත්ත විඥාන ඥාණයෙන් අපි දැනගන්නේ කෙනෙක් දැන ගැනීම සිද්ධ කරනවා. ඊළඟ දවසේ මම බලාපොරොත්තු වෙනවා මේක අවසන් කරන්න මේ දේශනා මේ පරචිත්ත විඥාන ඥාණය කියන මාතෘකාව. චේතෝ පරිය අභිඥාණය අභිඥාව ඉපදවිතු ආකාරය, ඒකට පරිකර්ම භවනාව සිදු කරන හැටි සහ චිත්තයේ සෙවීම කියන මාතෘකාවක් තියෙනවා. ඥානය තාමගත කිරීම කියලා කියන්නේ බලවත් කිරීම කියන මාතෘකාව තියෙනවා. මේ දෙක අපි ඊළඟ දවසේ කතා කරලා චේතෝ පරිඥානය අවසන් කරලා ඊළඟට පුබ්බේ නිවාසානුස්මතිය කියන එක ලස්සන මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට දවසේ චේතෝ පරිඥානය කියලා කියන්නේ අනුන්ගේ සිත බැලීමට සමර්ථ නුවණ. ඒ කියන්නේ නිර්වචනය මම කරා සති කිහිපයකට කලින්. දැන් ඒකෙන් බලන සිත්තික දැන් ඒ 16 නිර්වචනය කරලා තියෙනවා බුදුරජාණන්ගේ දේශනාව හැටියට. ඊළඟ දවසේ කොහොමද අපි මේ චේතෝ පරිඥානය උපදවා ගන්නේ කියන එකත් දැනගන්නට අපි සූදානම් වෙනවා. එහෙනම් දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න.
මේ සාමිත
හන්සේ මේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මේ එකක් තමයි සත්‍යක්‍රියාවක්
කරන්න කෙසේද?
මහ බෝධිසත්වරුන්ට විතරද සත්‍යක්‍රියාව කරන්න පුළුවන් කියලා. නැහැ, එහෙම නැහැ. මහ බෝධිසත්වුන් විතරක් නෙවෙයි, අනිත්තර සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. සත්‍යක්‍රියාව කියන්නේ හරි අමුතුම සිද්ධියක්. ඒක මොකද්ද? සත්‍යක්‍රියා කරපමණින් හැමෝටම මේක ඉෂ්ට වෙනවා කියලා එකක් නැහැ. ඉතින් සැබෑයි සත්‍යක්‍රියාව කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් සාමාන්‍ය කෙනෙකුටවත් යම් ඉෂ්ට වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි සමහර ලෝක ධර්මතානුව සත්‍යක්‍රියා කරන අනුන්ගෙන් අනුන්ගේ ගුණ අරගෙන සත්‍යක්‍රියා කරන දැන් ධර්මය දැන් ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා කියලා පිරිත් අවසානයේ කියන්නේ සත්‍යක්‍රියා ඒතේන සච්ච වජ්ජේන මේ සත්‍ය වචනේ මේක වේවා ඒක සත්‍යක්‍රියාව තමන්ගේ ගුණ අරගෙන සත්‍යක්‍රියා කරන්නට පුළුවන් මම මේ තරම් සත්‍යවාදී වුණා මේ තරම් බුදු ගුණ වැඩුවා ඒ සත්‍යානුභව බලයෙන් මම මෙච්චර සීල් රැකලා තියෙනවා ඒ සත්‍යානුභව බලයෙන් යහපත සිද්ධ වේවා ආදී ලෙසට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ගුණ අරන් සත්‍යක්‍රියා කරන්න පුළුවන් අනුන්ගේ ගුණ ගැන සිහි කළා සත්‍යක්‍රියාවන් සිද්ධ කරන්නට පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ බුදුරු ගැන එහෙම කතා කළා. බුදුරු ලෝකෙ පහළ වුණා, උන්වහන්සේලාගේ ගුණ තිබුණා, ඒ වට්ටක පිළිත් තියෙනවා. ඉතින් ඒ වගේ සත්‍යක්‍රියාවක් කරනවා. ඒතර සාමාන්‍යයෙන් ඉතින් පේන දෙක ඒකාන්ත නියතියක් ලෙස කියන්නට මට තාම හැකියාවක් නැහැ. හැබැයි බැලූ බැලමට පෙනෙන දෙයක් තමයි සත්‍යක්‍රියා කරන කෙනාට තියෙන්න තෝනේ බලවත් හිතක්. බලවත් හිතක් කියලා කියන්නේ හොඳට ಗುಣධර්ම පුරුදු පුහුණු කරපු කෙනෙක් නම් එයා විසින් කරන සත්‍යක්‍රියාව වරෝදුර බලවත්. ඒ නිසා මහා බෝධිසත්වයන්ගේ සත්‍යක්‍රියාව බොහෝ අවස්ථාවල සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා අපේ ධර්මයේ හැටියට. සමහර වෙලාවල නුගුණ අරගෙන සත්‍යක්‍රියා කරපු අවස්ථා තියෙනවා. ඒක මොකද්ද? සප්ප ජාතකයේ ඒක මොකද්ද? උරග ජාතකයේද මොනවා නැහැ. අර ළමයාගේ නායක දෂ්ට කරන්නේ. ඒතර ඒකෙදී තමන්ගේ තිබිච්ච නුගුණයක් උනත් සත්‍යයක් ලෙස අරන් සත්‍යක්‍රියා කරලා දේවල් කරගත් අවස්ථා තියෙනවා. ඉතින් එතකොට එහෙම ඉතින් නුගුණ ප්‍රකාශ කරලා සත්‍යක්‍රියා හැම එකක්ම හරියන්නේ නැහැ. නැකින් ප්‍රම මම මෙච්චර මිනී මරලා තියෙනවා ඒ සත්‍යානුභව වලින් එහෙම කියලා කියන්නට මම හිතන්නේ ඒවා සාර්ථක වෙයි. සහ අපි පුරණ ගුණ ධර්ම වලින් කරන සත්‍යක්‍රියාත් හැමතිස්සෙම සාර්ථක වෙනවා කියලා එකක් නැහැ. යම් බලයක් තියෙන්නට ඕනේ අනිවාර්යෙන්. මෛත්‍රිය වඩනකොටත් බලය මේ බලපෑමක් තියෙනවා. ඒ නමුත් අපේ අපේක්ෂිත ඉලක්කය ඒ විදිහටම සමර්ධ වේද හැම සත්‍යක්‍රියාවකම කියලා කිව්වොත් මම හිතන්නේ එහෙම උනොත් එහෙම අර ඉච්ඡා කියන්නේ අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් බවට පත් වෙනවා සත්‍යක්‍රියාව තුළින්. ඒ නිසා ඒක බෝධිසත්ව වුණත් පාවිතා කරලා තියෙන බැරිම අවස්ථාවල විශේෂ අවස්ථාවල භාවිතා කරපු එකක් මිසක් ඒක හැමතිස්සෙම මේ සත්‍යක්‍රියා සිද්ධ කරන්නේත් නෑ ඥානවන්තයා හැමතිස්සෙම. සහ ඒක හැම සත්‍යක්‍රියාවක්ම සමර්ධ වෙනවා කියලත් නියතියක් නෑ. ඒ නිසා ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ. බැලුම බැලුවට පේන්නේ තමන්ගේ හිත බලවත් නම් ගුණ ධර්ම පුරුදු කරලා නම් සසර හිත වඩපු කෙනෙක් නම් සත්‍යක්‍රියා හරියන අවස්ථාව තියෙනවා.
අනිත්‍යක සම්බන්ධව බලන්නකොට ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පොතක තිබුණ කලියුගයේ මිනිසුන්ගේ ඍද්ධි බල අභිඥා වැඩි අධ්‍යාත්මික හැකියාව නඩුවි භෞතික තාක්ෂණික හැකියාව පමණ දියුණු වෙන බව අපේ ධර්ම පොතට එහෙම කරන සඳහන්
අපේ ඔය යුග බෙදීම අපේ තේරවාද ධර්ම පොත්වල මම දැකලා නැහැ. කලියුගය කියන එක ආරම්භ වන්නේ ඔය වේදාන්තවල ග්‍රන්ථවල තියෙනවා අහලා ඇති මහා භාරතය කියලා කතාවක්, රාමායනය කියලා කතාවක්. ඒ රාමායන මහා භාරත කතාවල කලියුගයට කලින් යුගයක් තියෙනවා. ඔය රාමහායනේ සිද්ධ වෙන්නේ එක යුගයක, මට මතක නෑ යුගය මොකක්ද කියලා. ඊට දැන් ඊට පස්සේ මහා භාරතයේ තමයි අවසාන, මීට අවසාන යුගය කියලා කියන්නේ. ඒතර මහා භාරතයේ එන්නේ විෂ්ණුගේ දසවෙනි අවතාරය, නවවෙනි අවතාරය සමාවෙන්න නවවෙනි අවතාරය. ඒ තමයි ක්‍රිෂ්ණ කියන පුද්ගලයා ලෙස විෂ්ණු නැමැති අර ශිව විෂ්ණු බ්‍රහ්ම ශිව විෂ්ණු කියන තුන් දෙනාගේ විෂ්ණු කියන ලෝකේ පවත්වන දෙවියා කලින් කලට අවතාර ලෙස මනුලෝට එනවා. අර බ්‍රහ්ම සහ විෂ්ණු දෙන සාමාන්‍යයෙන් එන්නේ නැහැ ඒ විදිහට. ඉතින් ශිව බ්‍රහ්ම සහ ශිව කියන දෙන්නේ නැහැ. විෂ්ණු තමයි එන්නේ. ඒකට හේතුව ලෙස කියන්නේ ਉਹ තමයි ලෝකේ පවත්වන්නේ. මේ එකට ධර්මයේ හැටියට. එතකොට මේ ක්‍රිෂ්ණ කියන එක්කෙනා මහා භාරතයේ කියන මහා යුද්ධය සිද්ධ වෙනවා පාණ්ඩවයන් හා කෞරවයන් අතර, සහෝදරවරු දෙගොල්ලෝ අතර. ඊට පස්සේ අන්තිමට ඒකෙන් පාණ්ඩවයෝ ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ඔය ක්‍රිෂ්ණ කියන විෂ්ණු දෙවියන්ගේ අවතාරය ක්‍රිෂ්ණ දවසක් කැලේ ඉන්නකොට එයාට අර ඊයකින් කෙනෙක් විදලා එයාගේ ඇඟිල්ලට එයා කාලක්‍රියා කරනවා. ඊට පස්සේ ඔහුගේ ශරීරය ඉතුරු වෙන්නේ නැහැ. ඔහු දිව්‍යතලයට යනවා. එතෙන් පටන් ඒ විෂ්ණු ශිව සෝරි ක්‍රිෂ්ණගේ මරණයෙන් පස්සේ තමයි කලියුගය ආරම්භ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක තමයි කලියුගය කියන එකේ නිර්වචනය අපේ ඉන්දියානු ග්‍රන්ථවල ක්‍රිෂ්ණගේ අභාවයෙන් පස්සේ. ඒ කියන්නේ මහා භාරතයේ සඳහන් ක්‍රිෂ්ණ මිය ගියාට පස්සේ තමයි කලියුගය පටන් ගන්නේ. ඒතර කලියුගය ගැන නිර්වචන ඒකෙදි හම් වෙන්නේ ඊටාම නිකන් මිනිස්සු එතනදී අදහස් කරනවා තවත් එක්තරා රාක්ෂයෙක් හෝ යක්ෂයෙක් ඒකත් සමහර තැන්වල කියනවා මේ මනුලෝට එනවා යා. එයා ඇවිල්ලා එයා දැන් එයාගේ ඩොමේන් එක තමයි මේක පවතින්නේ කියලා ඒ ග්‍රන්ථවල දක්වලා තියෙනවා. මට එයාගේ ලක් නම් මතක නැහැ. ඕක තමයි කලියුගය කියන වචනේ අර්ථය. ඒ පුරා ඒ ග්‍රන්ථවල හැටියට Hindu ග්‍රන්ථවල ඒ වේද ග්‍රන්ථවල වේදාන්ත ග්‍රන්ථවල හැටියට සහ Hindu එරිට්‍රිජේ. ඉතින් අපේකේ එහෙම එකකට වඩා අපි සාමාන්‍යයෙන් යුග බෙදන්නේ අන්තර් කල්ප වශයෙන් බෙදනවා, පිරිහෙන දියුණු වෙන කාලය කියලා එකක් බෙදනවා. බුදුරජාණන් වහන්සේගේ චක්කවති සීහනාද සූත්‍රය අපිට හම්බ වෙනවා. ආයුෂයේ යුග හම්බ වෙනවා. 50,000 ආයුෂය ඊට පස්සේ 20,000ට බහිනවා එක එක අකුසල කර්ම කරනකොට. එතකොට මේ පිරිහීම පටන් ගන්නවා අර අසංකීය කරන් ආයුෂය තියෙනකොටම කාලයක් තිබිලා ටික ටික පිරිහීම පටන් අරගෙන දශවස්කාශක භාවයට බැහැලා ආපහු නග්ගීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔය කලියුගයයි මේ අපේ තියෙන එකයි සංසන්දනය කරන්න මට තේරෙන්නේ නැහැ. සමහරවිට ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගොඩාක් උන්වහන්සේ ලොකු අධ්‍යයනයක් කරපු යටිවරයෙක් නිසා උන්වහන්සේ දෙකේ සමහර ගැළපීමක් ගැන ගත්තත් දන්නේ නැහැ. මොකද ඉන්දියානු සාහිත්‍යයේ පැහැදිලිවම කලියුගය කියන වචනේ අපිට හම්බ වෙනවා. මම තාම දැකලා නැහැ, මට මතකයක් නැහැ තේරවාද ග්‍රන්ථවල එහෙම එකක් තියෙනවා කියලා. ඉතින් අමුත් අර ඒක ප්‍රතික්ෂේප කරන්නේ සාමාන්‍යයෙන් අපි උනත් කියන්නේ කලියුගේ අපි ඉන්නේ කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. කලියුගය කියන එකේ පිරිහෙන සාමාන්‍යයෙන් ඔය සමහර කියමනටත් තියෙනවා අම්මට උනත් දෙයක් දෙන්නේ ණයට කියලා. ඒ කියන්නේ අම්මට දෙන දේ උනත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ලුණු කට්ටකට දුන්නත් අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු දෙන එක අඩු වෙනවා, දානේ අඩු වෙනවා, සීලාදී ගුණ ධර්ම අඩු වෙනවා. ඊට පස්සේ බුද්ධ අපචානය අඩු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්ලා තියෙන චක්කවර්ති සීනාද සූත්‍රයේ කොහොමද මේක පිරිහිගෙන යන හැටි කියලා. ඉතින් ඒ ලක්ෂණ පෙන්눔 කරන්න තියෙනවා. ඉතින් එතකොට කොහොමත් කලියුගයත් එක්ක මට කියන්න තේරෙන්නේ නැහැ. කොහොමත් ආයුෂය පිරිහෙන සහ යම් කාලවලදී ඒ හැකියාවන් අඩු වෙනවා කියලා එකක් දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන ස්වාමින් වහන්සේලාගෙත් අදහසක් තියෙනවා සහ ඒකත් එක විදිහක මේකත් නේද. ඒ කියන්නේ සමහර අභිඥා උපදවන්න පහසුයි ඔය පුබ්බේ නිවාසේ දිබ්බ චක්කෝ වගේවා. පරචිත්‍ර විද්‍යාවට ටිකක් අමාරුයි. ඉර්ධි විදේ කියන එක නිකන් සමහරු දැන් හෝප්ලස් වගේ තියෙන අවස්ථාවක් නේද, කරන්න බැහැ වගේ අද කාලෙදි කියලා. ඉතින් මම දන්නේ නැහැ කොච්චර ඒ නිගමනය සාධාරණද කියලා. නමුත් එහෙම මතයකුත් සමහර ස්වාමීන් වහන්සේලා අතර තියෙන අද කාලෙ කරන්නට බැහැ අර ගුණ ධර්ම පිරිහීගෙන යන කාලේ සහ ඒකට ආහාරවල සප්පාය අඩුයි කියලා සමහරු තර්ක කරනවා. ඒක සමහරට එකඟ නොවෙන්න පුළුවන් න්‍යූට්‍රිෂන්ස්ලා. මේ ඉතින් මේ විදිහට ඔකේ පැතිකඩ ගානක් උඩ මේ ගුණ ධර්මවල පිරිහීම තුළ මිනිස්සුන්ට ඒ මේවා උසස් අභිඥා විශේෂයෙන් ඉරි දිවිද වගේවා දියුණු කරගන්න අපහසුයි කියන තැන ගැන අදහසක් භවනා ස්වයං අහසලා අතරත් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි කියන්නේ. දැන් හැබැයි දැන් උදාහරණයකට ගත්තොත් ඔය මහා භාරතයේ කතාවේ හැටියට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කලියුගයේ. බුදුරණ ඒ කියන්නේ ක්‍රිෂ්ණගේ ඒක ධර්මයෙන් අපි කොහොම විශ්ලේෂණය කරයිද? නමුත් ක්‍රිෂ්ණගේ අභාවය ගොඩාක් කාලයකට කලින් සිද්ධ වෙච්ච එකක්. ඒක ක්‍රිෂ්ණගේ අභාවය. ඒතකොට ඒ නිසා තමයි අර සමහරු ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා දසවෙනි අවතාරයේ බුදුරයන් වහන්සේ කියලා. සමහරු එහෙම අර්ථකථනය කරලා දෙනවා. අපි ඒක පිළිගන්න එකක් නෙවෙයි. සමහරු එහෙම දසවෙනි අවතාරයේ කියලා ඔය සමහර දැකලා ඇති ඒ පින්තූරවල බුදුරජාණන් වහන්සේත් එක තැනක දක්වලා තියෙනවා. ඒ අර ඒක තියෙනවානේ මත්ස්‍ය පිතා, රාම කියන්නේ යාගේ අවතාරයක්, ක්‍රිෂ්ණා කියන්නේ අවතාරයක් වගේ තියෙනවා. මේ ඒ විෂ්ණුගේ අවතාර නමයක් තියෙනවා. නැහේ සමහරු ඒක දස බුදුරයන් ආසෙත් ඇඩ් කරන්න පටන් අරන් තියන අය ඉන්නවා සමහර අය. මේක මේ ඒකෙම අනු විෂ්ණුගෙම පැමිණීමක් ලෙස ඒක ඔවුන්ගේ අදහස. ඔවුන් එහෙම හැමෝම පිළිගන්නේ නැහැ. සමහර අය එම උත්සාහ කර අරන් තියනවා එහෙම කරන්න. ඉතින් කෙසේ වෙතත් ඒක අපි පිළිගන්න එකක් නෙවෙයි. ඉතින් බුදුරයන් වහන්සේත් මේ කලියුගයේ බෙදීම හැටියට මගේ දැනුමේ හැටියට මම දන්න තොරතුරු හැටියට බුදුරයන් වහන්සේ උපදින්නේ කලියුගයේ කියන කාලේ. ඉතින් බුදුරයන් වහන්සේ කාලේ උන්වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වාම දිනු කරගන්නවා. රහතන් වහන්සේලා ඉන්නවා. වෛරිදි ප්‍රාතිහාරය පාපු කතා තියෙනවා. ඒ නිසා ඒ කලියුගයේ ඇතුලේ තමයි මේ 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 බුද්ධ ශාසනය පිහිටන්නේ. ඉතින් ඒකේ අද වෙනකොට තවත් පිරිහිලා අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ කියන්නේ කොහොමත් ඉතින් කලියුගයක, ඉතින් කලියුගය කියලා අදහස් කරේ පිරිහෙන කාලෙක යම් කාලයක් එන්නට ඕනේ මේවා ඉර්ධි ප්‍රතිහාරයෙන් පාන්නට මිනිසුන්ට නොහැකි වෙන කාලයක්. ඒතකොට ඒක ඔගේ පැතිකඩ ගොඩාක් හිතන්නට වෙනවා. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන ගති ලක්ෂණ කියලා ටිකක් තියෙනවා. ධර්මෙත් තියෙනවා එහෙම එකක්. ඊට පස්සේ ඒවා බලපානවා. ආහාරවල යම් යම් දේශගුණී තත්ත්වවල වෙනස්කම් බලපානවා වෙන්න පුළුවන්. ඊට පස්සේ දේශගුණේ නම් සාමාන්‍යයෙන් පිරිහුණා කියන එකනේ සමස්ත මතේ. ඊළඟට අපිට මිනිසුන්ගේ ක්ලේශ මට්ටම් වෙනස් වෙනවා. සහ තව එකක් තියෙනවා කලෙක්ටිව් සමාජයක් ලෙස අපි පිරිහෙනකොට ඒකේ බලපෑම කියන එක වෙනම කතාවක්. ඒක විශේෂයෙන් අධ්‍යයනය කරන්නට ඕන එක. ඉතින් ඒ වගේ සමස්තයක් ලෙස ආධ්‍යාත්මික පැත්තෙන් පල්ලෙහාට පල්ලෙහාට යන. හැබැයි තාක්ෂණික පැත්තෙන් අනිවාර්යෙන් දියුණුව තියෙන බව අපිට කියන්නට වෙනවා. නැත්තම් මට මෙහි ඉඳලා ඔය කතාව පිටරට කෙනෙක් අහන්න ක්‍රමයක් නැහැනේ. මෙහි ඉඳන් කරන කතාව. එතකොට ඒ තාක්ෂණික පැත්තෙන් දියුණුව පැහැදිලිය ප්‍රත්‍යක්ෂයි අපිට. හැබැයි ආධ්‍යාත්මික පැත්තෙන් සමස්තයක් ලෙස ආධ්‍යාත්මික ගුණධර්ම, ඒ කියන්නේ සීල, මොකද සමාධිය, ප්‍රඥා වගේවා අඩු වෙන එක තමයි අදහස් කරලා ඇත්තේ. ඉතින් ඒක එක වෙලාවක වෙන්න වෙනවා. දැන් සත්ත්ව විනාශයක් කරා යනවා නම් හැබැයි කලින් කලට දියුණු පිරිහීම් තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට යම් කාලයක සාසනයේ පිරිහිලා එකපාරට ප්‍රබෝධයක් එන්නට පුළුවන්. එතකොට සමස්තයක් ලෙස සත්ත්වයාගේ උසස් භාවයක් ඇති වෙනවා. සමහර හොඳ ධාර්මික රජවරු පහළ වෙලා සමහර රටවල ಗುಣධර්මවල බෞද්ධ වෙන්නම අවශ්‍ය නැහැ. ಗುಣධර්මවල දියුණුවක් තියෙන්නට පුළුවන්. ඒක පිරිහෙනවා කියන එක ඇතුලේ යම් දියුණුවක් පෙන්වුම් කරන්න පුළුවන් අපිට කාලයක. හරිනේ. ඒක සමස්තයක් ලෙස බුද්ධ වචනේ හැටියට මේක පල්ලෙහාට තමයි කඩාගෙන යන්නේ. ඒතර යම් කාලයක් එන්නට වෙනවා. දැන් සත්ත්ව විනාශය වගේ තනක් එනකොට ඒ කාලෙදි නම් අනිවාර්යෙන් ඔය හැකියාවන් නැති වෙන කාලයක් පැමිණිය යුතුයි. ඉතින් ඒක වෙන්න ඇති බලංගොඩ සානස අදහස් කරන්නට ඇත්තේ. මම ඒ වගේ උත්තරයක් තමයි මට දෙන්නේ.
ගුණධර්ම කිව්වම සාමාන්‍යයෙන් දේවදත්ත වගේ ගත්තාම ගුණධර්ම වලින් පිළිච්ච කෙනෙක්. නමුත් යාට ඉදිබල අභිඥා තිබ්බයි.
දේවදත්තගේ නුගුණ වගේම ගුණක් තිබුණනේ සසර දියුණු කරපු. එයාට ඉතින් එයා පසේ බුදු වෙන්න පෙරම්පුරන් ආපු කෙනෙක්නේ. ඔය මහා කල්ප පහකන ඔය ප්‍රශ්නේ තියෙන්නේ බෝධිසත්වයක. ඒ නිසා මේ මේ අපි හැමෝටම ගුණ තියෙනවා. ඉතින් ඒ ගුණ ධර්ම දියුණු කරපු කෙනෙක්. සබිඥාවක් දියුණු කරන්න ඉතින් අනිවාර්යෙන් සසර හොරුවක් තියෙන්නම ඕනේ නැහැ. හරියට මේ ජීවිතේ උනත් උත්සාහවත් උනත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේට අභිඥාවක් උපදවා ගන්න උත්සාහවත් බැරි කමක් නැහැ. මාර්ගඵලයක් වගේ නෙවෙයි.
දිව්‍ය චක්කයෙන් බලන ස්වාමීන් වහන්සේලට අනාගත අංශ ඥානයක් පිහිටනවාද? එම ස්වාමීන් වහන්සේලට අනාගතයේ වීමට නියමිත සමහර දේවල් කලින් කියන්න පුළුවන්ද? බලංගොඩ අනන්ත මෛත්‍රී හිමියන් පොතක කියා තිබුණා උන්වහන්සේගේ ජීවිතයේ සමහරක් සිදුවී මාඩිවා කියලා ලියවි තිබෙන බව. ඒව නිවැරදි වුණා කියලා.
ඔව්, සාමාන්‍යයෙන් අනාගතය බලන්න පුළුවන් බව කියලා එකක් තියෙනවා, අනාගත සංඥානය කියන එක. මම හිතවත් සයනාංශලාගේ අදහස තමයි ඒක බලපු එක දකින්නට මේ ඒක වෙනස් වෙන්නට පුළුවන් දකින්න එක කියලා. ඒක අනිවාර්යෙන් ස්ථිරවම නැහැ කියන එක තමයි උන්වහන්සේලාගේ අදහස. මේ වුණොත් එම නියතවාදයකට යනවනේ. හැබැයි ඉතින් නාඩි වාක්‍ය එක මට කියන්න තේරෙන්නේ නාඩි වාක්‍ය ග්‍රන්ථවල දීර්ඝ කාලයකට කලින් ලියවිලා තියෙන සමහරුගේ කතා ප්‍රවෘත්ති කියලා. ඉතින් ඒක ටිකක් කෙනෙක්ට නියතවාදයක් වගේ කෙනෙක් අර්ථකථනය කරනවා. නමුත් මම හිතන්නේ බලංගොඩ ස්වාමීන් වහන්සේවත් නියතවාදයක හිටපු කෙනෙක් කියලා. ඉතින් ඒ බොහෝ දුරට ඒක වෙන බව මේ විදිහට වෙන්න තියෙන්නේ. නමුත් එයා වෙනස් වෙන්නට පුළුවන් බව කෙනෙක් ඉඳ තිනවා. සහ ඉතින් ඒ නාඩි වාක්‍ය වල කියපු දෙයක් කෙනෙක්ට හරි ගියාට අවුරුදු ගානකින් වෙන දෙයක්. හැම කියපු හැම දෙයක්ම ඒකේ ලියලා තියෙන හැම දෙයක්ම හැම එකක්ම ඒ විදිහට වෙනවා කියලා එකක් නැතුව ඇති. ඉතින් එතකොට ඒ අතීතයේ ඍෂිවරු ඒව ලිව්වා නම් මම දන්නේ නැහැ, එහෙම මට කියන්න දන්නේ නැහැ. ඍෂිවරු ඒව කියලා ලිව්වා නම් ඒවා වලින් සමහර ඒවා හරියනවා වෙන්න පුළුවන්. සමහරව දැනට වෙනස් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මොකද අපි සියලු තොරතුරු අපි අධ්‍යයනය කළා සියල්ල බලලා නැහැ. ඒකේ තර අමුතු ක්‍රමයකට මේක ඒක පුද්ගලයා තෝරා ගැනීම ආදී සිද්ධවන්නේ. ඉතින් අනාගතේ බලන්නට පුළුවන්. අනාගතේ බැලීම කියන එකෙන් ඒක වෙනස් වෙන්නට ඉඩක් තියෙනවා. වෙනස් වෙන්නට ඉඩක්
තියෙනවා.
ඒක අනිත් අනිත් සතිය හමුනේ නැත්නම් කාලෙත් විතර අනිත්තර දවස්වල ඊළඟ සතිය හමු.
එතකොට ඇතිවෙලා නැතිවෙන
ඇතුළ යන දේකින් සම්මස කර්ම විපාක හැදෙනකම් සම්මස.
ඒ කියන්නේ ඇති වෙනව නැති වෙනකට ගියාට චේතනාව නිරුද්ධ වෙනකොට, චේතනාවනි කර්මය කියන්නේ. එතකොට ඒකෙන් යම්කිසි ශක්තිය විශේෂයක් අපේ సంతානෙ ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ ශක්තිය විසින් තමයි අනාගතේ තවත් ස්කන්ධයක් උපදවන්නේ. ඒකත් එදාට ඇතිව නැති වෙනවා. ඒ නිසා මේ ඇති වෙන නැති වෙන එකෙන් නැති වුණාට ඒ චේතනාව කර්මය නැති වෙනකොට යම් ශක්තිගතියක් సంతානය තුළ ඉතිරි කළා නැති වෙනවා. නිධාන ඒකෙන් තමයි මතු තවත් ස්කන්ධ ටිකක් ඇති කරවන්නේ විපාක වශයෙන්. ඒවත් ඇති වෙනව නැති වෙනව.
චිත්තචෛතික සහ විඥානය කියන දෙතන තන් දෙකම තියෙන සිත කියනක එකම දේ සම්මහන්සි චිත්ත චෛතික වල සහ විඥාන කියන එකම සිත සම්මහන්සි දෙකම තියෙන.
මට තේරුන්නේ නැහැ ප්‍රශ්නේ. අපේ
චිත්ත චෛතික කියලා තියෙනවා. විඥානය කියලා තියෙනවා.
සිතයි විඥානය සමානයි, සර්ව සමායි. සිත කියන්නේ විඥානයම තමයි, වෙනසක් නැහැ.
ඒක
චිත්ත චෛතික වල චිත්තය කියන එකට තව නමක් තමයි විඥානය කියලා කියන්නේ. ඒක සිනොනිමස්.
ඔකේ.
හරිනේ. විඥානය කියන්න පුළුවන්, මනස කියන්න පුළුවන්, මනෝ කියන්න පුළුවන්, චිත්ත කියන්න පුළුවන්. ඒ ඔක්කොම එකම ධර්මය.
ගොඩක්
ඉන්සයින් මාසෙ තියෙනසම්.
අවසරයි ස්වාමීන්
වහන්සේ, දැන් එහෙමයි. ආ දැන් හරි, දැන් කිය.
අර පොලිසින් නාමේ ස්වාමීන් වහන්සේ ගිය සතිය දීපු විදිහට මේ අයෝ ප්‍රශ්නය සියලු රූපාරූප ධානයෙන් දක්වා වැළුවා, නිිත වර්ධනය කරා ඉදිරිපියවර සඳහා උපදෙස් නමස්කාර පූර්වක බලාපොරොත්තු වෙමි.
ධාන අට මිපදවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මේව සංඥා නාසඤ්ඤා අතර?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. එමනම් අපි දැන් පඨවි ආපෝ වායෝ තුනම නේද උපදවනදී? මේ තුන මේ සතියේ අලුත් එකකට යන්නේ නැතුව ඔබතුමිය පඨවි ආපෝ තේජෝ ගත්තේ නැහැ නේද? පඨවි ආපෝ වායෝ කියන තුනට මේ සතියේ පුරාවටම ප්‍රථම ධානයේ, ද්විතීයික ධානයේ, තෘතීය, චතුර්ථ, ඊට පස්සේ ආකාසානංච පඨවියකේ සමවදින්නට ඕනේ. පැය වගේ ඒ ධානවල ආපෝ එකෙත් සමාදින්නට ඕන. නෑ මොකරි ප්ලේ වෙනවා ඔබතුමාගේ. ඒක තමයි. එතකොට මොකද්ද ඒ ධානවලට පඨවි කසිනෙන්, ආපෝ කසිනෙන් සහ වායෝ කසිනෙන් දැන් ධාන ඔබතුමියට 24ක් තියෙනවා. හරිනේ? ඒ කියන්නේ පඨවියේ පළවෙනි ධානයේ, පාපෝල තුන්වෙනි ධානයේ. මාරු කරන්න යන්න ඕනේ නැහැ. පිළිවෙලින් මේ පඨවියේ ධාන 8ටත්, ආපෝල 8ටත්, වායෝල 8ටත් පිළිවෙලින් සමවැදි වැදීම කාලය ගත කරන්න මේ සති. ඊළඟට අපි වර්ණ කසින වලට මාරු වෙන්න යනවා.
එතකොට ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ දවසක් පඨවිය එහෙමද නැත්නම් එකම දවසේ
දෙකම පඨවිය? ඔව් කමන එක ඔබතුමයට කැමති විදිහට කරන්න. ඒක දැන් වශීභාවයේ තියෙන ඉඳ ගැටුවක් නැහැ. මම කියන්නම් ඉතින් දවසක් පඨවිය ගිහිල්ලා, දවසක් ආපෝ, දවසක් වායෝ ගිහිල්ලා ඉතින් වරු වශයෙන් අරගෙන කැමති පරිදි තමන්ට අපි කියන්නේ යථාසුඛං කැමති පරිදි ඒවට සමවැදිලා සතුටින් සැපින් කාලය ගත කරන්න.
ගෞරවනීය
ස්වාමීන් වහන්සේට නිදුක්
නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මේ අනිත්‍යගේ හිත් බලන ඒ අභිධාරී සම්මාසයට කොට ඒකේ සමහර වෙලාවට කියන්නේ මික්සප්ස් වෙන්න පුළුවන් නේද? يعني තමන්ගේ thoughts උනේ අනිත් අයගේ thoughts උනේ එහෙම. එතකොට ඒක
පිරිසිදුවම අභිඥා උපදවොත් නම් ඔහොම එකක් වෙන්න බෑ. ඉතින් පොඩි මික්සප්ස් වෙන්න පුළුවන් වෙයි ඉතින් මම. ඒවා ඉතින් නමුත් පිරිසිදුව උපදවා ගත්තොත් ඉතින් යාට ඒ තමන්ගේ සිතයි අනුන්ගේ සිතයි පැටලෙන්න තරම් එකක් වෙන්නේ නැහැ නේද? ඉතින් අර බලන් ඉන්නකොට ඒ වගේ. හැබැයි සාමාන්‍යයෙන් ඔය සමහරුන්ට ඒ හැකියාවන් අර නිකන් පීටනවනේ, අර අනුන්ගේ හිත බලන්න පුළුවන් දැනෙන වගේ ඒවා තියෙනවා නේද? ඒක ඉතින් මම දන්නේ ඉමේජිනේෂන්ද ඇත්තද කියන එක මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒ වගේ එකක් හරියට වැඩ කරනවා නම් ඒ වගේ තැනක වගේ ප්‍රශ්න එන්නට පුළුවන්. හැබැයි ඉතින් ගන්න පිළිවෙලට දිනු කරලා ගියාම ඉතින් තමන් දැන් උදාහරණයකට මම බාහිර මේ ෆෑන් එකක් තියෙනවා මෙතන, මේ බෝඩ් එකක් තියෙනවා, ඒක දිහා බලනවා මගේ ශරීරයත් එක්ක පැටලෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒක ඉතින් very obvious නේ, මම අවධානය දුන්නම මෙතනට මට මේක පේනවා, මගේ ශරීරයේ දිහා බලලා මට මගේ ශරීරය පේනවා, මික්සප් වෙන්නේ නැහැ නේ. එතකොට මගේ සිතවිලි වෙන කෙනෙක්ගේ සිතවිලි හොදට කඩලා බලන්න පුළුවන් වෙනවා. එහෙනම් වාදාස් කරන්නේ ක්‍රම දෙකක් තියෙනවා ඔතන එම්පති එකේ. ඔය කියන එකේ එකක් තමයි අනිත් කෙනා ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට අනිත් කෙනා ස්ට්‍රෙස් බව දැනගන්නකොට මම ස්ට්‍රෙස් වෙනවා කියලා එකක් තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි අනිත් කෙනා ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට නෙගටිව් වයිබ් එකක් ඇවිල්ලා, මම කියන්නේ ඉංග්‍රීසි මේ සාමාන්‍ය වචන වලින් නෙගටිව් වයිබ් එකක් නිසා මම දන්නේම නැතුව මමත් ස්ට්‍රෙස් වෙනවා කියලා එකක් තියෙනවා. උදාහරණයකට මෛත්‍රී වඩන ආරණ වහන්සේ කෙනෙක් ඉන්න වනයේක සියලු සත්‍යයන්ගේ සිත් සපවත් බහට පදේ. කට්ටිය උන්වහන්සේගේ මෛත්‍රී දිහා බල බල සතුට වෙන එක නෙවෙයි, ඒ නිකන් ඒ වයිබ් එකෙන් ඒ කට්ටිය හිත නිවෙන්න පටන් ගන්නවා. හරිනේ? බුදුරජාණන් වහන්සේ රෝජ කියන ගෘහපතියට කරුණා වඩනකොට එයාගේ සිත මෘදු වෙනවා. එයා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මෛත්‍රී වඩනවා කියලා, මෘදු වෙනවා. ඒතර ඕක එකක්. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ මම ඉස්සලා වාර ග්‍රවුන්ඩ් එක හදලා දෙන්නම් ප්‍රශ්නේ අහන්න. එතකොට අර මම දන්නේ නැහැ එයාගේ තියෙන මෙන්ටල් ස්ටේට් එක මොකක්ද කියලා. නමුත් මගේ හිතට ඒක බලපානවා. හොඳ නම් හොඳ, නරක නම් නරක කියලා එකක්. දෙවෙනි එක තමයි මම ඉන්නකොට මම දකිනවා කෙනෙක් දුකින් ඉන්නවා, නැත්නම් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා. දෙන්නේ අතර ප්‍රශ්නයක් යනවා. මේක දකිනකොට ඒ කට්ටියගේ මෙන්ටල් ස්ටේට්ස් නැත්නම් මානසික තත්ත මට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙනකොට මම ඒක මගේ දෙයක් බවට පත් කරගෙන එම්පතියේදී මම ස්ට්‍රෙස් අවුට් වෙනවා. හරි, දැන් ප්‍රශ්නේ අහන්න. ඔය මොකෙන් දෙකෙන් මොකක්ද කියලා. පළවෙනි එක දෙවෙනි එකද? ඒ කියන්නේ අනිත් කෙනා ස්ට්‍රෙස් ඒ කියන්නේ ඔයා දන්නෙත් නෑ නමුත් ස්ට්‍රෙස් වෙනවා. එහෙමද?
හොඳ බ්‍රයිට්
කෙනෙක් කෙනකොට දකින්නකොට ආර්ථික දැන් දැක්කවා මිනිහෙක් ඉන්නේ මොන ස්ටේට් එකේද කියලා යම් අදහසක් එනවා නේද? අඩාගෙනනකොට අනන අපි ඇයි මොකද කියලා මූණ අකුලන් ඉන්නකොට ඉන්න අපි ඇයි මොකද කියලා ප්‍රශ්න අහනවා මටක් ගා. එතකොට ඒ වගේ මිනිස්සෙක් දකින්නකොට ෂණයකින් මට සිතුවිල්ලක් එනවා මෙයාගේ ස්ටේට් එක ගැන. ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් උපකල්පනයක් තරහෙන් දින්නේ කියලා මොකක් හරි එකක් එනවා. ඒක ආවට පස්සේ කියන එකක්ද එහෙම නැතුව එකපාරට ඒ මනුස්සයාගේ මෙන්ටල් ස්ටේට් එකද, ඒ මනුස්සයා අනිත් පැත්ත හැරලා ඉන්නවා, අනිත් පැත්ත හැරලා ඉන්නකොටත් ඔයාට ඒක දැනෙනවද මේ මෙයා ඉන්නේ බෑඩ් එනර්ජි එක කියලා. මුණ දැක්කම එන එකදී අනිවාර්යෙන් ප්‍රෙජුඩිස් එකක් එනවනේ. මට ප්‍රෙජුඩිස් එකක් දැකපුවා මම ටක් ගාලා මට වලක්වන්න බෑනේ. දැන් තියද මම මේ ටීවී එකේ බණ කියනකොට මම ඉන්නේ මගේ දේශනාවේදී මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ යම් අදහසක් කට්ටියට එනවා. මේ කුසල හිතින් ඉන්නේ අකුසල හිතින් ඉන්නේ ටක් ගාලා මොකක් හරි අදහසක් එනවා. හරිනේ? එතකොට ඒ වගේ එහෙම දැක්ක ගමන් එන එක උඩ කතා වෙනස් වෙනවා. එහෙමත් නැහැ දැන් මිනිස්සෙක් ඈත ඉඳන් එනවා, මම මුණ දකින්නෙත් නැහැ, පිටිපස්ස බලන් ඉන්නේ අනිත් පැත්තේ ඉන්නවා. ඒ වෙනකොටත් මට එයාගේ ස්ටේට් එක දවා කියන එක කළු දුමු වගේ මොකක් හරි ඒක දැනෙන එකක්. ඒ වගේ කොහොමද ඒක ඒක විශ්ලේෂණය කරන්නට සුදුසුයි? ඒ කියන්නේ ඔයා දන්නේ ඔයා මේ මෙන්ටලි ජජ් කරන්නේ නැහැ, නමුත් ඔයාට ඇස් දෙකටද පේන්නේ දෝ?
ඇස් දෙකටද?
මේ කඩා ගන්න බැරි වෙන්නේ නැතුවට ඇස් දෙකට පේනවා නම් කියන්නේ ඇත්තටම දුම දාන්න බෑ අපිට පේන්න බෑ මොනේ එහෙනම් මනසට
අපමාගේ සුපවයිසර්ස් මේ ඩස් ස්ට්‍රෙස් එනකොට එයා කරතුනවා. ඒකෙන් බජට් එක යාරේක
දැන් මෙහෙමයි එහෙම තියෙන්න පුළුවන් මම නිගේට් කරන්නේ නැහැ එහෙම ගයක් තියෙන්න පුළුවන් එහෙම ගොඩක් එහෙම ඉතින් ලෝකේ අద్භූත දේවල් විශේෂ දේවල් තියෙනවා සමහරුන් දැනෙන අය ඉන්නවා ඒ සමහර ට්‍රේන් කරන ඒවා මම අහලා තියෙනවා මේ මිනිස්සු ගැන ඉන්න තැන් ගැන හිතන ඒවා එහෙම ඊට පස්සේ ඔය ඇතුලේ වාහනේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මිනිස්සු කියන අවස්ථා ගැන මිනිස්සු මම දැකලා මම ඇත්තද බොරුද දන්නේ නැහැ කොහොම හරි එහෙම ඒවා ගැන තියෙනවා කතා ප්‍රවෘත්ති ඉතින් වෙන්න පුළුවන් බැරි කමක් නැහැ. එතකොට ඉතින් ඒක මට ධර්මානුකූලව විස්තර කරන්න තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් සමහර ලාවට සංසාරයේහි ඒ වගේ ස්පිරිචුවල් ක්වොලිටීස් ඩෙවලොප් කරලා තියෙන අයට ඒ වගේ දැනෙන්න පුළුවන්. දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ සොරි මම උන්වහන්සේගේම ඕඩියෝ පටයක් අහලා තිනවා මේක රෙකෝඩින් එක. ඒකදී කියනවා ස්වාමීන් වහන්සේ මට ධානය තිබුණ නැහැ මට සමාධියක් තිබුණා ආනාපානෙන් හැබැයි ඒ ආනාපාන සමාධියෙන් නිසා මට කවුරු හරි දුරින් ඉඳලා එනකොට එන කෙනාගේ නම එන කෙනාගේ මොකද්ද එන්නේ ඇයි මොන අර්ථයෙන් දෙන්නේ ඒ ඔක්කොම මම දන්නවා ඉන්න කෙනෙක් ස්වාංශික වචන වලින් කියුවා ඒ උනාසගේ ගෝල හිටපු ගෝල වැඩිහිටි ස්වාංශ කෙනෙක් ඇවිල්ලා මේ දවස්වල අපිත් එක්ක හිටියා උනාසේ කිව්වා ඉතින් සමහර ලාවට ඒ අර ස්වාංශ පොඩි ඒ කාලේ ඉතින් කිනවලු නම මේ අද අම්මට කැම ටිකක් බෙදලා තියන්න තිබොත් හොඳයි නේද කියලා අය කියනවා. බෙදලා අනිවාර්යෙන් එදාට අම්මා එනවලු. ඒතර ඒ වගේ නිකන් අර දැනෙන ගතියක්. උනාසෙට මේ වෙන්න යන දේ පේන ගතිය. සමහරුන්ට ඕක වෙනවා හීනවලි. සමහරුන්ට සමහරුන්ට තියෙන ওই බණේ ධර්මයේ තියෙන එකක් ඔක මම තේරවද සිද්ධාන්ත පාඩම් මාලාව එක පාඩමකදී මම කරා එක. සමහර ඔය සලකුණු වලින් ඔය මේක මේකෙන් කියනවා අද දිනනවා මේ නඩුව කියලා කියනවා. අද කහමුදුරගෙන ඊට පස්සේ ඒක ඒ වගේ කියන්න පුළුවන් ඒ කියන්නේ එකෙන් අර දික්ඨමංගල සුතමංගල කියන එක නෙමෙයි නිකන් සංකේත වලින් කියන්න පුළුවන් බව කියලා ඒකත් තිබිලා තියෙනවා ඒකත් ඔය අටුවාවේ ටීකාවේ කතා කරලා තියෙනවා ලොකුවට හයිලයිට් කරලා නැහැ සමහර තැන් වල අපිට අහු වෙනවා ඒක මම තේරවාද සිද්ධාන්ත මාලාවේ කරා ඇත්තටම මම හිතන රූප පාඩමේදී ඉතින් ඒ වගේ තියෙන්න පුළුවන් සමහර විශේෂ සිදුවීම් විශේෂ හැකියාවන් ඉතින් ඒ නිසා ඒක ඇස් දෙකට පේන්නේ හිතට දැනනවා වෙන්න පුළුවන්. එයාට තේරෙනවා අර කිව්වත් අගේ WhatsApp එකිනු දැනෙන අවස්ථා. සමහරුන්ට තියෙනවානේ ඔය දැන් ඔය සමහරු අර මේ අම්මා තාත්තා හැම නැත්තම් හිතවත් කෙනෙක් එහෙම අරෙහි මැරෙනකොට පිටරටක මෙහෙ දරුවට ඒක දැනෙනවා. නිකන් අමුතු හැඟීමක් එන්න පටන් ගන්නවා. සමහර ලාට එයාට නිකන් අනුතරක් වුණා වගේ නිකන් හැඟීමක් එනවා. ඒ වගේ සමහරවිට danger එකක් එන්නේ සෙන්ස් එකක් දැනෙන්න පටන් ගන්නවා. සමහරවිට anxiety නිසාත් වෙන්න පුළුවන්. ඒකත් තියෙනවා නිකන් අනවශ්‍ය දෙයක්. නමුත් සමහරවිට ඒක දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ ඒ අමුතු දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් මට ඒක මගේ ධර්මඥාණයෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ ධර්මයේ ඉඳලා මොනවද ඒ කියලා. නමුත් එහෙම දේවල් වෙච්ච බව සහ වෙන බව ප්‍රායෝගිකව තියෙන බව කියලා එකක් තියෙනවා. ඉතින් නාම රූප දෙක නාමයක් තියෙන නිසා අභෞතිකයක් තියෙන නිසා අපේ හැටියට අභෞතිකය ලොකු ෆීල්ඩ් එකක හැසිරෙනවා වගේ ගැලකුවොත් හැසුනගේ යනවා කියන එක නෙවෙයි ඒක කනෙක්ටඩ් වගේ ගත්තොත් සර්වත්තා ඥාණයට සියල්ල දකින්න පුළුවන් කියන එකෙම තියෙනවානේ මේකේ ලොකු කනෙක්ෂන් එකක් තියෙන්නට ඕනේ මේ හැමදේම කියලා. ඉතින් මෙන්ටලි තියෙනවා එහෙම එකක් ඉන්ටෙන්ෂනැලිටි එකත් එක්ක ඔය philosophy වල විස්තර කරන එක මම මෙතනදී Eiffel Tower එක ගැන හිතුවොත් මගේ Eiffel Tower එකේ යම් කනෙක්ෂන් එකක් තියෙනට ඒක physically විස්තර කරන්න තේරෙන්නේ නැහැ. නමුත් යම් there's a some sort of a connection කියලා වොන් සලකන සමහරු. ඉතින් ඒ වගේ මේකේ connection එකක් තියෙන නිසා සමහර ඔය sensors spiritual දේවල් අවදි වෙනකොට ඒවට sensitive වෙන්න පුළුවන් කට්ටිය. ඒකේ තියෙන climate ඉසම් උසස්තනක් තමයි ඔය සමාධිය දියුණු කරගෙන 이르දිවිද පරචිත්ත විජානන චේතෝපරය දිබ්බ චක්කු වගේ ඒවා කරන්නේ ඒක pure ලෙස අවදි කරගන්නවා. pure state එකක් ලෙස අවදි කර ගැනීම. ඉතින් ඒ පියෝ ස්ටේට් එක දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ එතනට ඒ විදිහට මාවත හරියන්නේ කියලා. නමුත් සමහර තොරතුරු අපිට හම් වෙනවා ග්‍රන්ථවල ඍජුවම නැති වුණාට දක්වලා. දැන් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ කතාව උනාසේගේ වචනෙන් අපිට ඒක බොරු කිව්වා කියලා කියන එහෙම කියන්න සුදුසු නෑ නේ වගේ උත්තමේ. එතකොට සහ තවත් අය එහෙම අත්දැකීම් තියනවා කියලා එකක් තියනවා. සමහරුන්ට එහෙම දේවතෝ අනාගතේ පේන හීන කියලා එකක් තියෙනවා නේද? එහෙම එක උතර කොසල් රජුරන්ගේ සිහින වගේ. ඒ නිසා ඒ වගේ අර අර අභිඥාවට නොගියට ඔය කියපු අර গুপ্ত නැත්නම් අපේ සීමා ඉක්මවපු දෙයට මේකේ පොසිබිලිටිය තියෙනවා කියලා ගන්න. එහෙම තමයි තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ මට්ටමට නොගියත් අභිඥා උපදවා ගන්න කලිනුත් සමහර අයට ඒවත් වෙන්නට පුළුවන්, දැනෙන්නට පුළුවන්. සසර ඒවා උපතෝපගතයට ගොඩක් දැනෙන්නට පුළුවන්. තව මොන හරි අමනුෂ්‍යයන්ගෙන් දෙවියන්ගෙන් උපකාරවිලා වෙන්නට පුළුවන්. ඒතර ඒ වගේ හැබැයි ඒක possible. It's not impossible. ඒකයි ඒවා මම අපි හැම සාමාන්‍යයෙන් සමහර කෙනෙක් කියලා නෑ වෙන්න බෑ අභිඥා විතර වෙන්න පුළුවන් කියන තරම් ඉන්න පුළුවන් කෙනෙක්. මම නම් ඉතර නැහැ. විශේෂයෙන් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ කතා ප්‍රවෘත්ති මට ගොඩාක් influence වුණා උන්වහන්සේගේ මේවා. ඒ කියන්නේ සහ තවත් ඔය තේරකොට දේවල් දකිනකොට ඒක විය හැකි බව කියලා එකක් තියෙනවා. විය හැකි බව. ඉතින් මම ඒ ගොඩක් entertain කරන්න යන්නේ නැහැ. ඒකෙන් කියනේවා reliable ලෙස ගන්නට බැරි වෙනවා. මොකද අභිඥාවෙන් කියපේක reliable ලෙස ගන්නට පුළුවන් හරියට අභිඥාව උපදවාගෙන නම්. ඒත් අභිඥාව කෙරේ විශ්වාසය තියෙන නිසා. හැබැයි reliable මොනවද? අර පල්ලෙහා තියෙන අර ඊට කලින් අර sensitive වෙන sense වෙන දේවල් ගත්තොත් ඒවා වලදී අපිට ලොකුවට වෙන්න හැකි බව තියෙනවා. ඉතින් ඒවා හරියන්න පුළුවන් සමහරලාට මට වෙරිෆයි කරන්න තියෙන එක පුද්ගලයන්ව තමයි කියන්නට වෙන්නේ. ඉතින් that's possible. ඒ නිසා මේක අර අභෞතිකය ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා අමුතු ක්‍රමයකට. ඒකෙන් ප්‍රතිඵල තමයි මෛත්‍රී වඩන උඩ මිනිස්සුන්ගේ හිත සැනසෙන එක, තරහෙන් ඉන්නකොට ඒක බලපාන එක, අනුන්ගේ දේවල් අපිට දැනෙන එක, ඒවා ඒවා විය හැකි දේවල්. මේ අවධානය නොදී ඉන්න ඉතින්
සමහරවිට අරහම් අරහම් බුදුන වලට හැරෙන්නම තේ සම්පූර්ණයෙන්ම බ්ලොක් කරනවා වෙලාවකට නිකන්ම.
ඉතින් ඒක ඒක දැනෙනවා නම් ඉතින් ඒක එච්චර අවධානය නොදී ඉන්න පුළුවන් වෙන විශේෂිත ශක්තියක්. ඒක එන්ටර්ටේන් කරොත් ඉතින් ඒක ඒකේ සතුටුනොත් තියනවා. ඉතින් සමහර ඉතින් ප්‍රයෝජනයි නම් ප්‍රයෝජන ගන්න නැත්නම් ඒක අවධානය නොදී. අවසන්නේ ප්‍රශ්න අහන්න දෙන එක කියන්නේ කාලේ නම් අවසානයි. හරි මට කෙටියෙන් අහන්න. හ්ම් අවසන්
ස්වාමීන් වහන්සේ අවසරයි. මට අහන්න තියෙන එක පොඩ්ඩක් විතර දැනෙන්න ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපිට දැන් අපි ධර්මය මේ පංච පාදා ස්කන්ධය ගැනීම අපි දන්නවා දැන් මේ ආශ්‍රම තුලින්නේ මේ මම කියන විදිහට අපි හදාගෙන ඔක්කොම මේ සිද්ධ වෙන සකස් වෙනවා. ඒ කියන්නේ මම කියන තත්ත්වය එනම ආශ්‍රම තුලින්නේ. එතකොට දන්නවා හැම කෙනෙක්ටම මේ ආශ්‍රම තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ අපිට දැනෙනවානේ. දැන් ඒ කියන්නේ මම මගේ ආශ්‍රම තුලින්නේ මම එළියේ කෙනාගේ යන හිතනවා කියන එකත් එතන මගේ සිිතේම ප්‍රතිබිම්බයක් විදිහට මේ ස්වාමීන් වහන්සේ හිතෙන්නේ කියන්නේ ඒ ලක්ෂණ රූපේ ආරම්භයක් ලෙස අරගෙන. එතකොට දැන් මේ දැන් මම ඔෆිස් එකේ වැඩ කරනකොට දැන් මම ගන්නවා දැන් මම වගේම මම සම්මතෙන් කතා කරාට මේ කොහොමද කෙලස් තියෙනවා කියන කෙනෙකුට සෝපනස මට සබරන හරි ගැටෙන සිත් වෙනවා. ඒ කියන්නේ මම ගන්න මේක කිව්ව කිසි කෙනෙක් අපි කියන්නේ අසුබ එහෙම දෙයක් නැහැ. කිසි කෙනෙක්ගේ හොඳට වඩා ඇත්තටම කෙලස් තුලින්ම නේද මේ ඉන්නේ කියන එක හරි වෙනසක්. ඒක සෝපනස කොහොමද ඉන්නේ
ඒක අපි ඒ වගේ දේවල් තියෙනවා නුවණින් හැන්ඩල් කරන්නට ඕනේ. දැන් ওই ප්‍රශ්නේම කෙනෙක්ට අහන්න පුළුවන් ඉතින් රූපකය ගැන. රූපකය ගත්තා මේක ඇතුලේ තියෙන ජරාව කුණු කොට එක්ක දැමුළු ජීවිතේම ඉන්න බෑ. එතකොට අපි මොනවා හරි අපරද්‍රව්‍ය පිට කරනවා නම් ඒ පිට කරන්න කෙනේ අපේ ශරීරයේ තියෙනවානේ, අපි කැම කනකොටත් ඒක තියෙනවානේ. එතකොට ඒ ඔක්කොම ඔහොම හිතුවොත් අපි එතකොට අපිට අනිත් කෙනෙක්ව දකින්න ඒක එනං හිතෙන්න ඕනේ. යාගේ තියෙන පිළිකුල් රූපයත් ප්‍රශ්නයක් වෙනවා, මගේ පිළිකුල් රූපයත් ප්‍රශ්නයක් වෙනට නේද? ඒ කියන්නේ මම ආහාර අනුභව කරනකොට අපද්‍රව්‍ය මලද්‍රව්‍ය මගේ ශරීරයේ තියෙනවා. ඒක දැන් ඕක කාමරේ තියන් අපි කැම ගන්න නැහැ. නමුත් අපි ශරීරයේ තියාගෙන ඒක අපි කැම ගන්න පුළුවන් අපිට. එතකොට මේ විදිහට බැලුවොත් ඔය න්‍යායෙන් ආවම ගොඩාක් දේවල් තියෙනවා. එතන හැමුණොත් ඒ කියන්නේ එතන මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ හැම තැනම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒකම තමයි මේ සසරෙන් එතන වෙන්න කියලා බුදුරණස්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදි ඒක තමයි ඇත්ත. ඒකට ඉතින් අපි මධ්‍යස්ථව මෙයා වෙලා ඉතින් ඒක ඒවා දුරු කිරීමට තමයි අපි ආයුත්තේ. අපි හැමෝම මේ අවුලේ ගැටලුවේ තමයි ඉන්නේ. පිළිකුල් කයවල් දරාගෙන, පිළිකුල් වූ කෙලෙස් දරාගෙන තමයි මේ නාම රූප సంతාන පවතින්නේ කියන එක තේරුම් අරගන්නට ඕනේ. ඊට පස්සේ ඒක ගැටීමක් කරනවා, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක නිග්නෝ කරන්නේ ගැටීම. එතකොට ඒක ටීමේම හරියනවා ඊට පස්සේ. මොකද බලාපොරොත්තු දැන්? එතකොට ඒක දුක බලාපොරොත්තු පේනවා නම් තේරෙනවා නම් ඒක මොනවද? ඒක තේරුම් අරගෙන ගැටීම කියන එකට ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඒක හිතට එන්න දෙන්නේ නැතුව, මොකද දුක කියන එක ඥානයෙන්නේ දකින්නේ. ඥානයෙන් දකින්න එකකට ද්වේෂයක් එන්නේ නැහෙනි. එන්න බෑනේ. හරි ඥානයෙන් දකින්නවනේ නේද? එතකොට ඒ නිසා
ඒක
වෙහෙසකාරයි. නෑ, ඒ වෙහෙස කර වෙන්නේ නෑනේ. ඥාණයෙන් හරියට දකිනකොට මේ ඒක අවබෝධ කරගෙන ඒකේ සමුදය ප්‍රහාණය කරගන්න ඉතින් ගැටීමක් එන්නේ නෑනේ. අපි හරියට දකිනවනේ. ද්වේෂය එනවා කියන්නේ මෝහය තියනවා කියන එක නෙවෙයි වෙලාවේ නේ. ගැටීමක් එනවා
කියන්නේ.
ඔව්. එතකොට ඒ නිසා අපි ඒක ඒ විදිහට තේරුම් අරගෙන ඒක තේරුම් ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒක ගැටීමක් වෙනවා කියන්නේ ඒක වෙන ප්‍රශ්නයක් එතන තියෙනවා. එතකොට ඒකට අපි ඉග්නෝ කරලා ඒක අවබෝධය ඇති කරගෙන කොහොමද මේකෙන් ඈතර වෙන්නේ? එහෙනම් ඒකට අපි ආශ්‍රය දුරු කරගන්න. ගැටීමක් දුරු කරන්න බෑ. ඒතර ගැටීම ඇති කරගත්තා මේකෙන් ඈතර වෙන්න බෑ. ඒතර ගැටීමත් මෝහයත් දුරු කරගන්නට ඈතර වෙන්නට. ඒ ගැටලුවක් නම් එහෙනම් පියෝ ස්ටේට් එක තියාගන්නට. ඒතර පියෝ ස්ටේට් එක තියාගෙන ඒතර ඒ නිසා ඒ ගැටීම කියන එක ලොකු මේකක් කරගන්න නැතුව ඒක අපි තේරුම් අරගෙන මේ හැමෝගෙලම කෙලස් තියෙනවා. හැමෝම ගැන කියලා කියන්නේ ඉතින් කොටිම ගත්තොත් තමන් එක්ක ඉන්න අය තමන් මරන්න පුළුවන් කියන එකක් මේකේ තියෙනවා නේද? අපි දන් දෙන හාමුදුරුවෝ ඔය පු탁ජනෙක් නම් අපිව මරන්න පුළුවන් ඊළඟ භවෙදී. මේ හැකි. මේ පිළිකුල් භව මේ මුල් සසරේ තියෙන එකක්. සසරේ තියෙන එකක්. ඒ නිසා අද අම්මා ඊළඟ භවයේ හතුරක් වෙන්නට පුළුවන්. අද හතුර ඊළඟ භවයේ මව වෙන්න, පාපියා වෙන්නට පුළුවන්. ඒ වගේ නිකන් හරි මේ ෆ්ලක්ස් එකක් මේකේ තියෙන්නේ. කොහොම බැලුවම ඉතින් හැම පැත්තෙම බැලුවම හැමතැනම මේ අවුල් ජාලාව කන්ට්‍රෝ ජටා බහි ජටා කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා අපි හැමෝලඟම. ඉතින් ඒ නිසා ඒක බිඳින්නනේ කරන්නට ඕනේ. ඒතර ඒ නිසා ඒක තේරුම් අරගෙන හිත ද්වේෂය ගැන හිතන්නේ නැතුව ඒක තේරුම් අරගෙන එහෙනම් මම ඒක නැවත නැවත උපදින නිසා මේක වෙන්නේ. ඒ කෙලස් දුර වෙන මාර්ගයට අවධානය දෙන්න. ඒතර ඔක හරියනවා.
හොඳයි.
තරසනයි. හොඳ අදවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන ලන්ඩන් පදිංචි ලලනී මනෝනීතා මහත්මිය විසින් ලලනී මනෝනීතා මහත්මියගේ අගෝස්තු 10 වෙනි දිනට යෙදෙන උපන්දිනයේ නිමිති කරගෙන මේ ධර්ම දානය සිදු කරනවා. ප්‍රාර්ථනා වශයෙන් සසර පුරා විඳි අනන්ත දුක්ඛම් කටළු අවසන් කර මෝහයෙන් මිදුණු අමාමහා නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට සසරන් අවසන් වෙනතුරු ලෞතුරා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට කල්යාණ මිත්‍ර අසුර ලැබීමට හැකිවන ප්‍රතිරූප දේශයකින් ප්‍රතිසන්දි ලැබේවා කියලා ඉතා උතුම් ප්‍රාර්ථනාවකින් තමයි මේ ධර්ම දේශනාවට දායකත්ව සපයන්නේ. අපි ආශිර්වාද කරනවා අගෝස්තු 10 වෙනි දිනට උපන්දිනයේ දෙන එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය අභිවර්ධනය වේවා. ප්‍රාර්ථනීය පරිද්දෙන්ම නිවනින් සැනසෙන්නට සියලු කටයුතු සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේලා ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිවන් සාක්ෂාත් කර ගැනීමට පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. එහෙනම් අපි ආශිර්වාද කරනවා හැම දිනාගේම නම්ින් මිය පරලෝකයේ ඥාති වර්ගයාටත් පින් අනුමෝදන් වේවා. දුකටපත් වූ දුකෙන් අත මිදී සැපෙන් අභිවර්ධනය වේවා. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් විශේෂයෙන්ම සෙනසුරට අධිගෘහිත දිව්‍ය මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට නිවනින්ම සැනසීම ලබත්වා කියලා ආශිර්වාද කරනවා. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිරු ගත්ව සමිදිටු වී තිසරණ සරණ ගොස් නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ ධර්මදේශනා මාලාව හොඳින්ම සිදු කරගෙන යන අපේ පවත්වාගෙන යන අපේ දිලු දිසානායක මෙතනියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින් සැනසෙන්න ලැබේවා. පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කරන අපේ නිකේෂ් දරුවා එව පුතා ඒ වගේ මහත්මා ප්‍රසාද් මහත්මා ඇතුළු මේ හැම දිනාටම සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණයේ හැම කර හැම දිනාගීම මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවනම වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්කන්තු ත්වං මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු.